පෞගීටිකේ භාවනා කළාද? මොනවද තියෙන ප්‍රශ්න ගැති? ආනාපාන සතිය ගැන හවනේ. එතකොට ඉස්සරහට මොකද ප්‍රශ්න? එදෙන්න දින දින ප්‍රශ්න කතා කරන මොකද ඉඳන් හරිනේ අයිය කියන්නේ. පස්සේ කතානන්දට කියනවා පට්ටම් බිලම ඥානාපරතක කතාව කරන්න කියලා. එතන දැන් මම අර හැම කමටහනක් වඩන්න ඉස්සෙල්ලම සති නිමිත්ත හිත තියාගන්න කියනවා. එතකොට ඒක ආනාපාන සතියේ විතරක් නෙමෙයි මේ සති නිමිත්ත හිත තියාගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හැම කමටහනකටම කලින් පරිමුඛං සතින් උපට්ඨපෙත්ත. එතකොට ධර්මයෙන්ම පෙන්වන පරිමුඛං කියන්නේ මොකක්ද? නාසිකග්ගේවා මුඛනිම. එතකොට නාසය කෙලවර හෝ තුල් දෙක ඔය දෙකක් පෙන්වලා තියෙන එක එක චරිත මත. දැන් අපි ඇස් දෙක වහගෙන තොල් දෙක දිහායි නාසය දිහායි හිතෙන් බැලුවොත් සමහර කෙනෙකුට තොල් දෙක ඇති බව හොඳට තේරෙනවා. සමහර කෙනෙකුට නාසය හොඳට තේරෙනවා. ඒ ප්‍රකට ප්‍රකට කෙනා තොල් දෙක හෝ නාසය ගාව හිත සබාගත යුතුයි, හිත තිය යොමු කරල යුතුයි. එතකොට හැම කමටහනක්ම වඩන්ඩ ඉස්සෙල්ලා ඒක කළ හැකි. ඒක තමයි හිතට හිත හිතින්ද භූමියක් හදන. ඊට පස්සේ ඒ සති නිමිත්තේ හිත පිහිටුවාගෙන, ඒකත් සංකීර්ණ සති නිමිත්ත කෙනෙකුට පැහැදිලි මදි නම් ප්‍රකට මදි නම් තොල් දෙක ගාවට හෝ නාසයට තමන්ට හසු වෙන නිමිත්තට ඇඟිල්ල තියෙනවා නේද? එතකොට දැන් ඇඟිල්ල ස්පර්ශ වෙනවා දැනෙනවනේ. ඒ ස්පර්ශ වෙන දැනුමට හිත යොමු කළා, දැනුම් සහිත බවකම හිත තියාගෙන ඇඟිල්ල ගන්න. ඔන්න දැන් සති නිමිති ඉද කියලා. එතකොට හිතට පෙනෙනවා තොල් දෙක ඇති බව දැනෙනවා පෙනෙනවා. මේක කොහොමදවත් හිතේම කරන්නේ තොල් දෙක ගාව දැන් තියා සහිත බවක ඉඳගෙන ආස්වාස ප්‍රස්වාසයට සිහියෙන් එන කිසිම වෙලාවක ආස්වාස වාතයේ හෝ ප්‍රස්වාස වාතයේ විතරක් අල්ලගන්නෙත් නැහැ. වොමනාවෙන් ආනාපාන සති භාවනාව කරන්නේ නැහැ. දැන් ස්වභාවයෙන්ම මේ කයේ පැවැත්මට ආස්වාස ප්‍රස්වාස වාතයේ පවතිනෝනේ. අන්න ඒ ආස්වාස ප්‍රස්වාසයට සිහින එකයි සබ්බකාය පටිසංවේදී අසසිස්සාමේති සික්ක. කියන්නේ සියලු ආස්වාස ප්‍රස්වාස කයේ දැනුම් සහිත බවකම ඉන්නවා. දැන් ඒකෙන් පෙන්වන්නේ සෝ සතෝ ආස සතිය සිහියෙන්ම ආස්වාස කරනවා, සතෝ පස්ස සති සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. එතකොට දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති, දීගං වාපාස සන්තෝ දීගං පස්ස සාමිති පජානාති. එතකොට පජානාති කියන්නේ නුවණින් දන්න. දැන් දීර්ඝ කොට ආස්වාස කරනකොට දීර්ඝ ආස්වාසයේ දීර්ඝයි කියලා තෝයා නෝනේ ගන්නවා. මේ දීර්ඝයි කියලා හිතන්න හෝ දීර්ව හුස්ම ගන්න කියලා කරන්න කියන එක නෙමෙයි. මේ සිහිය පවතින උනේ ශේෂ්ත්‍රය කියන්නේ. එතකොට ප්‍රස්වාසයේ දීර්ඝ වෙන්න පුළුවන්. ප්‍රස්වාසයේ දීර්ඝ වෙනකොට දීර්ඝ බවක් ගන්නවා. ආස්වාසයේ දීර්ඝ වෙනකොට දීර්ඝයි කියලා ගන්නවා. ප්‍රස්වාසයේ දීර්ඝයි කියලා එතකොට දීර්ඝයි කියලා ගන්නවා. රසං වා අසසන්තෝ රසං අසසාමීති පජානාති, රසං වා පසසන්තෝ රසං පසසාමීති පජානාති. එතකොට ආස්වාස වාතයේ ලුහුඩු නම් කෙටි නම් ඒකත් දන්නවා, ප්‍රස්වාසයේ ලුහුඩු නම් කෙටි නම් ඒකත් දන්නවා. ඊට පස්සේ සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්කති. සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. ආස්වාසයේ දීර්ඝ වෙන්න පුළුවන්, ප්‍රස්වාසයේ දීර්ඝ වෙන්න පුළුවන්, ආස්වාසයේ ලුහුඩු වෙන්න කෙටි වෙන්න පුළුවන්, ප්‍රස්වාසයේ කෙටි වෙන්න පුළුවන්. සීලු ආස්වාස ප්‍රස්වාසයේ ගැන දැනුම් සහිත බවකම ඉන්න එක තමයි ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. එතකොට සති නිමිත්තේ ඉඳගෙන ස්වභාවික සිද්ධ වෙන ආස්වාස ප්‍රස්වාසයේ අත්විඳින. එතකොට මේ වැඩ දෙකක් දීලා තියෙන්නේ අපේ හිතේ තියෙන සිහිය සහ සිත කියලා ධර්මතා දෙකක්. අපි මොනවා හරි අරමුණක් ගැන හිතුවොත් ඒකට හිත කියනවා. හිතපු දේ සිහි කරන්න පුළුවන්. සිහි කරන දේ හිතන්න පුළුවන්. ආපහු හිතපු දේ සිහි කරන්න පුළුවන්. සිහි කරපු දේ හිතන්න පුළුවන්. ඒකයි හැම වෙලාවෙම සිහිය තමයි මනසට පිහිට දැන් මනස පිහිට ලකුණෝ සිහිය. ඒ විදිහට තියෙනවා. දැන් අපිට පුළුවන් මොනවා හරි දෙයක් ඉර කියලා සිහි කරන්න. සිහි කරපු ගමන් දැනගන්න. සිත. දැනගත්ත දේ සිහි කරන්න පුළුවන්. ওই විදිහට ඒ වගේ දැන් අපි අස්වාස ප්‍රස්වාසයේට සිහිය යොමු කළොත් හිත වෙන අරමුණක් ගන්න. එතකොට මේක අතහැරලා හිතේ එකට යනවා. අපි කියමු සති නිමිත්තේ හිත තබා ගන්න. සිහිය වෙන දෙයක් සිහි කර. එතකොට හිතේ එතෙන්ට යනවා. ඕකයි මේ අපිට වෙන්නේ. දැන් මේ සති නිමිත්තේ හිත තබාගෙන සිහියෙන් අස්වාස ප්‍රස්වාස කරන්න කියන්නේ හිතටයි සිහියටයි දෙකටම වර්තමානයේ ඉන්න වැඩ දෙකක් තියෙනවා. සිහිය තබා ගත්ත සති නිමිති හිතන්නේ අස්වාද ප්‍රාසය. ඒ හිතන්නේ අස්වාද ප්‍රාසයෙන් සිහිය සති නිමිති. සති නිමිති හිත තබා ගත්තොත් සිහි කරන්නේ අස්වාද ප්‍රාසය. ඒ වගේ මේ දෙකම මේ කෘත්‍යයේ වැය වෙලා තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම සති නිමිති හිත තබාගෙන අස්වාස ප්‍රස්වාසයට හොඳ සිහියෙන් ඉඳලා පෙන්නනවා අටලොස් පරිපන්ත ධර්ම කියලා නැත්නම් ආනාපාන සති උපක්ලේශ ධර්ම කියලා ආනාපාන සති භාවනාවට ප්‍රතිවිරුද්ධ භාවනාව නොවැඩෙන්න හේතු 18ක් පරිත් මහ රහතන් වහන්සේ පෙන්නනවා ඔක්කොම 18ක් මට මතක නැති නිසා ඉති එක පිටකේ බලන්ද දැන් කෙටියෙන් ගත්තොත් ආස්වාස වාතයේ තුල විතර හිත තබා ගත්තත් කමතහන වැඩෙන්නේ. එතකොට මේ කය සම්පූර්ණ තෙල් පුරවපු හැලියක් වගේ කය බර වෙනවා. කයේ ඒ තියෙන අපි කියමු ඔළුව තද වෙනවා, ඔළුව කැක්කුම වෙනවා. ඔය මිනිස්සු කියන්නේ මූණ නලියනවා වගේ අර කහනවා වගේ. කොහොම එක 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 ගති එන්න පුළුවන්. ප්‍රස්වාස වාතයේ විතරක් හිත යොමු කරනවා කියන දෝෂය තමයි දන්නේ නැතුව බාහිරයට හිත දුවන. එතකොට අස්වාස ප්‍රස්වාස දෙකට විතරක් තිබුණ කය වර වෙනවා හිත දුවන වැඩේ. ඊට පස්සේ සති නිමිත්තට විතරක් හිත තිබුණොත් අස්වාස ප්‍රස්වාස භාවනාවක්. ඒ නිසා සති නිමිත්තෙත් හිත තියෙන්න ඕන. දන්න අස්වාස වෙන බවත් ප්‍රස්වාස වෙන බවත් දන්න. එතකොට දැන් අර ඔය ආනාපාන සති භාවනාව වෙන්නලා දීර්ඝ කොට අස්වාස ප්‍රස්වාස කරනකොට ඒ බව නෝනින් දන්නවා. ලුහුදු කොට අස්වාස ප්‍රස්වාස කරනකොට ඒ ලුහුදු දන්න. උපමාවක් වෙන බුදුරජාණන් වහන්සේ දැන් වඩු කෙනෙක් යතු ගානකොට දැන් අර ලීයක් සහිනකොට යතු ගානකොට සමහරට යත්ත අරගෙන එයා මෙහෙම ලඟ ලඟත් අතුල්ලනවා යත්ත. ටික දීර්ඝ වඩත් යත්ත අදින් නේද? නමුත් එයා මම දැන් යත්ත දීර්ඝ වැද්ද කියලා හිතන්නේ හෝ කියන්නේ නමුත් දන්නවා එයා. ඒ වගේ අස්වාස ප්‍රස්වාසයේ ලුහුඩු වෙන්න පුළුවන් දීර්ඝ වෙන්න පුළුවන්. ඒ ගැන නුවණින් ඉන්නවා නුවණින් දන්නවා. මෙනෙහි කරන්නේ නැහැ හිතන්නේ නැහැ හිතලා ගන්නේ නැහැ. හැබැයි ඉතින් අනිත් හැම කමඨහනකටම වඩා ආනාපාන සති කමඨහන සූක්ෂමයි. කමඨහන් 40ක් තියෙනවා. 40න් 39ක්ම එක පැත්තක ආනාපාන සති කමඨහන විතරක් එක පැත්තක. ඒ කියන්නේ අනිත් හැම කමඨහනක්ම තියෙන්නේ අකුසල විතර්ක දුරු කරන්න කුසල විතර්කයක් අරගෙන. දැන් අපි මෛත්‍රිය ගන්නකො සීළු සත්‍යයෙන් දුක් වේත්ව නිරෝගීත්ව සුවපත්ත්ව කියලා අපි විතර්කයක් ගන්නවානේ. එතකොට ඒ විතර්කය අරගෙන රාග දේශ මොහසහගත විතර්ක අයින් කරන කුසල විතර්ක. නමුත් ආනාපාන සති කමඨහන කියන්නේ කුසල සහගතව තකුසල සහගතව කිසිම විතර්කයක් උපදින්න නැතුව කමඨහන ආරම්භයේ පටන්ම සියලු විතර්ක සම්පූර්ණ වෙන කමඨහන. ඒ නිසා හිත සමාධි වෙන්න තියෙන වේගය ඉතාමත් වැඩි ආනාපාන සති කමඨහන. එතකොට නමුත් එක සූක්ෂමයි. නාහම් වික්කවේ මුට්ටසතිස අසම්පජානස ආනාපානසති භාවනම් වදා. මහණෙනි සිහි මුලා වූ නුවණ නැති කෙනාට මම ආනාපානසති කියන්නේ නැහැ. නාහම් වික්කවේ මුට්ටසති අසම්පජානස ආනාපානසති භාවනම් වදා. මහණෙනි සිහිය හොඳට සිහිය පවත්වන්න බැරි නුවණක් නැති කෙනාට මම ආනාපානසති කියන්නේ නැහැ කියලා බුදුජානකගේ මතම කායගත සත්‍ය. එතකොට එතනදී ආනාපාන සතිය වැඩෙන්න නම් සති නිමිත්තේ හිත තබාගෙන අස්වාස ප්‍රස්වාසයේ සිහිය. හොඳට අස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව නුවණින් ගන්න. දැන් මම අර කීයේ අපි කියමු දැන් මේ ඉදිරියෙන් තියෙන කෝප්පෙ දිහා බලාගෙන ඉන්නවා. දැන් කෝප්පෙ පේන්නේ. දැන් කෝප්පෙට ඉස්සරහෙන් කෙනෙක් එහාට ගියොත් මෙහාට ගියොත් මම නුවණින් දන්නවා. එයා ළඟට ගිහිල්ලා එහාට මෙහාට ළඟට ගියත් මම දන්නවා. ටිකක් ඈතට ගිහිල්ලා ආවත් දන්නවා. නමුත් මම ඇරලා ඒ යන කෙනා දිහා මෙහෙම බලන් ගියොත් බලන්න මට මේ කෝප්පෙ පේන එක පේන්නේ නැහැ. ඈ ඒ වගේ මම මේ කෝප්පෙ දිහා බලාගෙන වගේ සිහියෙන් මොක නිමිත්ත නාසය හෝ තොල් දෙක දිහා තමයි බලාගෙන ඉන්නේ. එතකොට අර කෙනෙක් එහාට මෙහාට යනකොට ගිය බව නුවණින් දන්න ඕනේ අපි. කිසිම වෙලාවක විඥානේ විඳියේ නැහැ. ඒ කියන්නේ ඇහින් බලන්නේ නැහැ. ඇහින් බලන්නේ නැහැ. කෙනෙක් ගියොත් ගිය කෙනා දිහා මෙහෙම බැලුවොත් ඔළුව හරවල එතකොට මේ කෝපේ පේන්නේ නැහැ. ඒ වගේ අස්වාස ප්‍රස්වාසයේ දිහා විජුව බලන්නේ නැහැ. සත්‍ය නිමිත්ත හේතු තියාගෙන අස්වාස ප්‍රස්වාසයේ නුවණින් ඉන්නවා. ප්‍රකටයි සත්‍ය නිමිත්ත අප්‍රකට අර්ථයෙන් නුවණින් දන්න අස්වාස ප්‍රස්වාස. තව ඔය ධර්මයේ පෙන්වන දොරටු පාළයක් ගත්තහම දොරටු පාළය දොරටුවට එන්නේ පැමිණෙමින් ඉන්න මිනිස්සු ඉස්සරහට දුවලා ගිහලා පරීක්ෂා කරන්නේත් නැහැ. දොරටුවෙන් ඇතුල් වෙලා නගරේ ඇතුළට පිවිසිච්ච මිනිස්සු ගිහිල්ලා පරීක්ෂා කරන්න යන්නේ නැහැ. දොරටුව ගාවට ඉඳගෙන එන යන මිනිස්සු පරීක්ෂා කරනවා. ඒ වගේ අස්ව අර කැමෙන්ඩ් ඉන්න කෙනා වගේ අස්වාසය ගැන බලන්නේ දොරටු ඇතුළට කෙනා වගේ අස්වාසය ගැන බලන්නේ පිටිච්ච කෙනා වගේ ප්‍රස්වාසය බලන්නේ නැහැ. සත්‍ය නිමිත්ත ගාව ඉඳගෙන දොරටු කොල්ල දොරටු ගාව ඉඳගෙන පරීක්ෂා කරනවා වගේ අස්වාස ප්‍රස්වාසයට ඉන්නේ. තව උපමාවක් වෙනවා. දැන් කකුල් දෙක නැති තිලෙක් ඉන්නවා. එතකොට තිලා ඉන්න කෙන කෙනෙක් ඔන්චිල්ලාව පත. එතකොට මේ ඔන්චිල්ලාව එහාට යන්නේත් මෙහාට යන්නේත් තිලා ළඟින්මයි. තිලා උන්චිල්ලාවක එහාට යන්නෙත් නැහැ මෙහාට යන්නෙත් නැහැ. නමුත් හැම හැරයක්ම එයා දැනුවත්වම එයා ගාවමයි ගිහිල්ලා තියෙන්නේ. එක තැනක ඉඳගෙන දන්න. ඒ වගේ හැම අස්වාස වෙන බවක්ම ප්‍රස්වාස වෙන බවක්ම දැනුම් සහිතවමයි ඉන්නේ. දැනුම් සහිතවමයි දන්න. ඒ විදිහට තමයි ආනාපාන සති භාවනාව වඩන්නේ. තේරුණාද කීපේ? එතකොට එහෙම කෙනෙකුට සති නිමිත්ත හිත කියලා එකෙන් තොල් දෙක ගාව දැනුම් සහිත බවක ඉඳගෙන ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බවට හිත තබා ගන්නවා. නමුත් ඒකත් කෙනෙකුට අපහසු නම් ඒකට ප්‍රාථමික වශයෙන් උපායක් කරන්න පුළුවන්. අර අපි කිව්වේ ආස්වාස ප්‍රස්වාසයේ ගණිත ක්‍රමයට ආස්වාසයට සති නිමිති තියාගෙන ආස්වාස වෙනකොට 1 කියලා හිතන්න. හිතේ. ප්‍රස්වාස කරනකොට 2 කියලා හිතන්න. කොහොම 3 4 5 6 7 8 9 10. ඊට පස්සේ ආය ආස්වාසයට ප්‍රස්වාසයට 10 9 8 7 6 5 4 3 2 1. ආරෝහණ අවරෝහණ ක්‍රමයට බලන්න. ගණන් කරනවා. ඒක උපාය. සති නිමිති තබාගෙන විතර්ක රළු වැඩි නිසා එක එක සිහි වෙන වේගය වැඩි නිසා තමයි අර ගණිත ක්‍රමයට ගන්න. ටික දවසක් එහෙම කරනකොට ගණිතය අතහැරලා එයාට මේ අස්වාස පස්වාසේ අනුවම හිත මෙහෙවන්න පුළුවන්, මෙනෙහි කිරීමකින් තොරව නුවණින් බලන්න පුළුවන්. ඔන්න ඒ විදිහට තමයි ආනාපාන සති භාවනාව වඩන්න ඕනේ. ඊගාවදී තමයි ආනාපාන සතිය වඩනකොට ටිකක් උපායශීලී වෙන්න ඕනේ. කය නිබර කළා, ඇඟ නිබර කළා, මේ සති නිමිත්තට හිත තබන්න ඕනේ. එතකොට තමයි හිත හොඳට වැඩෙන්නේ. දැන් අලුත ගොම මැටි ගාවු පොළොවක අපිට ඇවිදින්න වුණොත් අපි ලහුතා ගතිය, පැහැල්ලු ගතිය කයට හිතෙන් ආරෝපණය කළා, කය නිබර කළා, හිමින් අඩිය දිරව නේද? අලුත ගොම මැටි ගාව පොළොවක හදිසි යන්න වුණොත් කය නිකන් පැහැල්ලු කළා යන්නේ නැද්ද? යන්නේ. එක පාටම අඩිය දිරනට වඩා හානිය අඩු වෙන්නේ නැද්ද ඒකේ? අඩු වෙනවා. දැන් අලුත සිමෙන්ති දාපු තැනක හරි යන්න වුණොත් කොහොමද හිමින් යනවා නේද? ඒක තමයි ලහුතාව කියලා කියන්නේ. පැහැල්ලු හිතෙන් ආරෝපණය කරගන්න. දැන් හිත දියුණු කරපු, හොඳට දියුණු කරපු කෙනෙකුට ওই ලහුතා රූපේ කයට බහලපු ගමන් පොළවෙන් උඩට එනවා මේ කය නෙතකින් කියන තථාගතයන්වහන්සේ. එයාට ඒක අපි කරනවා වගේ 10000 ගුණකින් කළ හැකියි. හිත දියුණු වෙච්ච කෙනා. ඒකම තමයි අපි ඔය කරන්නේ. පොළොක යන්න අර එහෙම වුණාම මේ කය පැහැල්ලු කරලා නිබර කරලා යන්නේ අපි. ඒ වගේ දැන් ඔය අපි සමහර විටක සමනලයේ කතට ගත්තොත් උගේ තතුවල තියෙන අර සීය දිය වෙන්නේ නැති වෙන්නේ හිමින් අල්ලන්නේ අපි. ඒ වගේ සති නිමිත්තට හිත තියෙනකොට කය නිබර කරලා අර හිත ගැම්මකින් හිත තියන්නේ නැතුව ඇඟ නිබර කරලා සති නිමිත්තට හිතේ හිමින් හිත තබන්න. හිත තබලයි අස්වාස් ප්‍රස්වාස් දිහා යනවා. හරි වේගෙන් හරි ඉක්මනට හිත වැඩෙනවා. ඒ වගේ මුදුම සැහැල්ලුවක් ඇති වෙනවා ඉක්මනට. ඉතින් අර අපි අදක්ෂ නම් මේ කමතහන සියුම් වැඩිකම නිසා රැඳෙන්නේ. මොකද අපේ මනස රළුයි, විතරක රළුයි. ඒ වෙලාවේදී හිත ප්‍රකට පැත්තට යන්න තමයි බලන්නේ. ඒ නිසා හැම වෙලාවෙම අවදි බව තියෙන්න ඕන. හොඳට සිහියයි මුට්ට සති මුලා වූ සිහිය ඇති කෙනාට කියන්නේ නැහැ කියලා කිව්ව බුදුරජාණන් වහන්සේ. හැම වෙලාවෙම නිමිත්ත නැවත නැවත සිහි කරගන්න ඕනේ. නැවත නැවත සිහිපත් කරන්න. එක සැරේක සිහිය තබාගෙන සති නිමිත්ත සිහි කළ අස්වස් ප්‍රස්වාසී හිටියට බෑ. උගලෝ දන්නේ නැතුව අහකට ගිහිල්ලා. නැවත නැවත සති නිමිත්ත ආවර්ජනා කරන්න ඕනේ හිතෙන්. නැවත නැවත ආවර්ජනා කරනකොට තමයි සති නිමිත්ත තුලම ඉන්නේ. එහෙම නැතිනම් පළවෙනි සැරේ සති නිමිත්ත තියාගෙන ආස්වාස් ප්‍රස්වාස කරන්න එක විනාඩියක් යන හැමෝම උගලෝ දන්නේ කොහෙද ඉන්නේ. මොකද නැවත නැවත ආවර්ජන නොකරන නිසා සති නිමිත්ත නැවත නැවත ආවර්ජන කරනකොට සිහිය බෙදනවා කොටස් දෙකකට. අපිලාපන සිහිය සහ උපගන්වන ලක්ෂණ සිහිය කියලා. අපිලාපන කියලා කියන්නේ පිලාපන කියලා කියන්නේ පා වෙනවා කියන එක. දැන් අපි අරමුණෙන් අරමුණ පා වූ එකක් හිතනවා, ඊට පස්සේ හිතුවේකට තව එකක් හිතනවා, ඒ හිතුවේක ඇත්ත වෙලා ඒකට තව එකක් හිතනවා. මේ හිතට හිතන හිතන දේ ඇත්තයි. හිතන හිතන දේ පිළිගන්නවා, ඒක ඇත්ත කරගෙන ඒකට එකක් හිතෙම හිතනවා. ඊට පස්සේ ඒක ඇත්ත කරගන්නවා, ඒකට වෙන විකල්පයක් ආපහු හිතෙම හිතනවා. මනෝමයම අපි ජීවත් වෙන ලෝකය. ඒ වගේ අරමුණෙන් අරමුණ පාගෙන ගතිය නතර කරන්ඩ උපකාර වන සිහියට කියනවා අපිලාපන සිහිය කියලා. තව පැත්තෙන් ගත්තාම සමතකමටහනක් වඩන්න උදව් වෙන සිහියට කියනවා අපිලාපන සිහිය. උපගන්නන ලක්ෂණ කියලා කියන්නේ නුවණට උපකාර වන සිහියක් කියලා. අපි කියමු මේ දේ හොඳ නැහැ, මේ දේ නරකයි කියලා වෙන් කළා. මේ දේ හොඳයි, මේ දේ ගත යුතුයි, කත යුතුයි කියලා පෙන්නලා නරක දේ අයින් කළා, හොඳ දේ විතරක් සිහිකරනද මනසිකාරයට උදව් වෙන සිහියකුත් තියෙනවා. ඒකට කියනවා උපගන්වන ලක්ෂණ සිහිය. ඒකට තමයි ওই විදර්ශනා නුවණ සඳහා සිහිය යොමු කරන එක. දැන් මේ ආනාපාන සතියදී අපි කියන්නේ මේ සිහිය අපිලාපන සිහිය. එතකොට මේ සති නිමිත්තේ හිත තබාගෙන සිහියෙන්ම අස්වාස කරනවා, සිහියෙන් අස්වාස කරනවා. නැවත නැවත හොඳ වුමනාවෙන් සති නිමිත්ත ආවර්ජනා කොට යුතුයි. නැවත නැවත නැත්තම් අහකට යන. ඒකයි ඔය අදක්ෂ එක ඔයගලන්ට බැරි. එක සැරේක හිත තබා ගත්තාම ඔයගොල්ලෝ හිතන්නේ දැන් හරි කියලා. හිත තබාගෙන මේ ආනාපාන සතිය වඩනවා. නමුත් දන්නම නැහැ හිත අහකට යනවා. සති නිමිත්ත නැවත 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 ආවර්ජනා කරනවා. ඒක මේකෙ ටිකක් දක්ෂ වෙනවා. ඒත් අහකට යනවා. ගියොත් මේ වෙලාවේදී ගිය අරමුණ ගිය කාරණාව මෙනෙහි කරන්නවත් යන්නේ නැහැ. රඳ තියෙන පහසුම කෙටිම සුදුසුම ක්‍රමය තමයි ආපහු සති නිමිත්තට එන්නේ. සමතකම තනක් වඩනකොට ආපහු සති නිමිත්තට එන එක තමයි කරන කෙටිම ක්‍රමය. ඊට පස්සේ ඒ විදිහට හිත සබාගෙන හිතේ සති නිමිත්තේ හිත සබාගෙන අත්වස පස්වසට නොනේ මේක. චිත්තම් පග්ගන්හති පදහත් හිත දැඩි කරගෙන හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියන හුදු උගමනාවක් ඇතිකරගන්න. ඇති කරගෙන කම් නිමිත්ත සති නිමිත්ත නැවත නැවත තියකලා. හොඳට මතක තබා ගන්න සති නිමිත්ත කියලා කියන්නේ ආනාපාන සතියෙත් නෙමෙයි අස්සස් පස්සස්ට නෙමෙයි. සති නිමිත්ත කියලා කියන්නේ නාසයට හෝ තොල් දෙක හෝ මේ මුඛ නිමිත්ත කියන එකට සති නිමිත්ත කියලා කියන්නේ. සිය මේක වඩා. ඕනම කමතහනක් වඩන්න ඉස්සෙල්ලා සති නිමිත්ත හිත පිළිපුවා ගන්න ඕන. සති නිමිත්තේ චිත්තං උපනිබන්ධෙත්ව. සති නිමිත්තේ හිත බැඳ ගන්න. ඒ විදිහට සති නිමිත්ත හිත බැඳගෙන ඒ විදිහට කරනවා. බලා හිත අහකට ගියොත් ආයෙත් ආයෙත් අර වගේම වුමනාවෙන් සති නිමිත්ත ආවර්ජනා කරමින් හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා වීර්යය ඇති කරගෙන දැඩි කරගෙන ආයෙත් ආනාපාන සතිය. ආයෙත් හිත අහකට ගියොත් ආයෙත් මේ විදිහට ටිකක් කළා. එපා වෙනකම් බැරි වෙනකම් ඉන්න එපා. එතකොට අපහසු. තව භවනා කරන්න පුළුවන්කම තියෙද්දීම ටිකක් වැඩි. නැගිටලා සති නිමිත්තේ හිත තියාගෙන ටිකක් සක්මන් කරා. හිත කොහටවත් යන්න දෙන්නේ නැහැ. අපි කියමු ඉලක්කයක් කියලා. අහවල් 10000ට යනකම් මම හිත කොහටවත් යන්න දෙන්නේ නැතුව සති නිමිති තියාගෙන යනවා. නැත්නම් සක්මනේ අර කෙරවලට යනවා සති නිමිති තියාගෙන හිත කොහටවත් යන්න. කියලා හැම ඉලක්කයක් තියගෙන ඕන ටිකක් සක්මන් කරනවා. සක්මන් කළා හරි හොඳයි. මේ විදිහට උපායශීලීව කටයුතු කරනකොට ඉක්මනටම විතරක ගතියේ ටිකින් ටික ටිකින් ටික අඩු වෙනවා. දවස් දෙක තුනක් යනකොට හොඳටම තේරෙනවා තමයි මේ වේගය අඩු වෙනවා. හැබැයි තින් සමත කමටහන කියලා කියන්නේ නීවරණ ධර්ම දුරු කරගන්න අඩු කරගන්න උපාය. නීවරණ කියලා කියන්නේ හරියට වතුර පියන කිරුණු වැවක පාසි ටිකකින් වතුර වැහිලා තියෙනවා වගේ එකක්. දැන් පිපාසය හැදිලා පිපාසයෙන් පීඩිත වෙච්ච මිනිස්සෙක් වතුර බොන්න ඕනේ කියන අදහසින් වැවට යනවා. දැන් අදහස මොකද්ද? වතුර බොන්න. ගියාට වැවේ පාසි පිරිලා වතුර. දැන් අපින් පාසි ටික එහාට මෙහාට කරනවා. එහාට මෙහාට කළේ මොකදද? වතුර පොන්නා. පාසි ටික එහාට මෙහාට කළාට වතුර බිව්වේ නැත්තම් පිපාසය සංසිඳෙනවා. කළේ ඒ සඳහාමයි නේද? අවශ්‍යම දේ වෙන කිසිම දෙයකට නෙමෙයිනේ පාසි ටික එහාට මෙහාට කළේ. ඒ වගේ ජරා මරණ දුකෙන් මැඩිලා පීඩිත වෙලා මේ ඉන්න සත්ත්වෝ ඒ ජරා මරණ දුක නැමැති විපාකේ ඒකෙ මිදීමේ අවශ්‍යතාව ඒ පීඩාව මිදෙන්න ඇත්ත ඇති හැටි බලාගන්න තමයි ලෝකේ මේ නීවරණ ටික දුරු කරා. අර පාපේ අයින් කරනවා වගේ මේ විදර්ශනා කරන්නේ අපිට දුක වෙන අරමුණේ ඇත්ත ඇති හැටි බලන්න. ඇත්ත ඇති හැටි දැකපු දවසටයි දුක කියන එක ජීවිතෙන් ගෙවිලා යන්නේ. ඉතින් අපි හිත වැඩුවට ඒ වැඩුණු හිත නීවරණ ධර්ම අඩුවෙච්ච හිතෙන් ධර්මයේ විදර්ශනා කළේ නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන විදිහට මෙනෙහි කළේ නැත්නම් විපාසය සංසිඳෙන්නේ නැහැ. දුක නිවෙන්නේ නැහැ. එනිසා හුදට මතක තබා ගන්න ඕනේ කුමන සමතකමටහනක් වැඩුවත් හරියට අපි මේ පාසි ටිකක් ඉවත් කරන්න කටයුතු කරනවා වගේ මේ කරන්නේ. එහෙම නැතිනම් මොකද වෙන්නේ? පාසි ටික පාදල වතුර බොන්න නැතුව හිටියොත් ටිකකින් ආයි පාසි ටික යා වෙනවා විපාකේ හැම. ආනාපාන සතිය හරි ඕනම කමටහන දවස් දෙකක් තුනක් වඩනකොට හරි සතුටුයි. හොඳ උද්‍යෝගිමත් කෙලෙස් පීඩාවන් අඩුයි හිටියයි. නමුත් ඒකෙන් ඕගොල්ලෝ විදර්ශනා කළේ ඇත්ත ඇති හැටි බැලුවේ නැත්තම් වැඩක් ගත්තේ නැත්තම් ටික දවසකින් ආයෙත් හිමින් හිමින් අර පාස ටික ලං වෙනවා වගේ අර නීවරණ ටික හිමින් හිමින් ආයෙත් එකතු වෙනවා. ආයෙත් තිබුණා. ආයෙත් අර විතර්ක මට්ටමේ එන්නේ. නමුත් අපි අර හිත සමාධි කළා ටිකක් හරි දහම බැලුවොත් අපි පාසි ටික අයින් කළා වතුර ටික බිව්වොත් පාසි ටිකක් හරි අඩු වෙනවා නේ. ඒ වගේ විදර්ශනා කළොත් ඒ නුවණ නැති වෙන්නේ නැහැ. මෙහෙම මෙහෙම ගිහිල්ලා 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 යම් දවසකදී මේ පාසි ටික අයින් කළා වතුර බිව්වහම පිපාසය සංසිඳෙන තැනට වතුර බොන්න පුළුවන් වගේ යම් දවසක් මේ නීවරණ ධර්ම අයින් කළා ඇත්ත ඇති හැටි බැලුවහම දකින්නම දවසක් ආවහම මේ දුක සම්පූර්ණ ජීවිතෙන් ගෙවිලා දුක නිකුත් වෙනවා. ඉතින් හොඳටම ඉස්සෙල්ලා මතක තබා ගන්න ඕනේ ඕනම සමතහනක් කතා කරලා වඩන හැටි ඉගෙන ගන්න ඕනේ. ඒකේ ක්‍රමෝපායන් තියෙයි. ඒ කුමන ක්‍රමයක් කෙරුවත් මොන විදිහට උපායශීලී වුණත් කරන්නේ මොකටද කියන උත්තරේ තියෙනවා. මොකක්ද කුමක් සඳහාද අපි මේ ආනාපාන සතිය වඩන්නේ? හිත සමාධි කරගන්න. එතකොට සමාධිය මොකටද? ඇත්ත ඇති හැටි දකින්න. මොකේ ඇත්තද දකින්න? ඈ එන්නේ ඇයි රූපේ ඇත්ත බලන්න? මොකද්ද නාම නාම කොටස දැක්කම තේරෙන්නේ? හරි, ඒක නෙමෙයි මම කියේ. රූපේ බලන්නේ ඇයි? රූපේ ඇත්ත බලන්නේ යථා ස්වභාවයෙන් නොදකින නිසා. යථා ස්වභාවයෙන් නොදැක්කම වෙන්නේ මොකක්ද? මොකද්ද නැති දේ තියනවා කියලා පෙන්වන්නේ? ඇත්තටම පුතේ ඇත්ත ඇති හැටි දකිනවා කියන්නේ මේ දුක ඇතිවෙච්ච හැටි නේද? මේ දුක නැති වෙන මෙන්න මේ හේතුව නැති වුණහම මේ දුක නැති වෙනව නේද? ඒ සඳහා එහෙනම් මම මෙහෙම කරන්න ඕනේ කියලා මෙන්න මේ දකින්න චතුරාර්ය සත්‍ය අවබෝධයට මෙනෙහි කරන එක තමයි පිටිදිදු විදර්ශනාව කියලා කියන්නේ. ඒ චතුරාර්ය සත්‍යයට අයිති ওই කියපු වචන ටික ඔක්කොම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ලෝකේ කැලේ ඉන්න සත්තු ඉන්නවා නම් ඒ සත්තුන්ගේ අඩි අතරින් ඇත්තඩියේ ඉතාම මහත් ඉතා ලොකුයි කියලා කියනවා. අනිත් හැම සත්තුන්ගේම අඩි ඇත්තඩියට බහලන්න පුළුවන්. දැන් මේ ගිය හරකෙන් ගෝනේ කූරේ බල්ලේ කුකුලකෝ ඕනේ කුදු හතකුගේ අඩි ඇත්තඩියට බහලන්න ඇත්තඩිය ලොකුයි. ඒ වගේ මහණෙනි මේ ලෝකේ කුසලයේයි කියලා යමක් තියෙනම් ඒ සියලුම කුසල ධර්මයන් චතුරාර්ය සත්‍යයට බහලන්න පුළුවන්. කුසලයන් අතර මේ චතුරාර්ය සත්‍ය නැමැති අවබෝධය සඳහා මෙනෙහි කරන කුසලය ඉතාමත් මහත්ම කුසලයයි කියන්නේ. සියලුම කුසල ධර්මයන් චතුරාර්ය සත්‍ය නැමැති කුසලයට බැහැදී වෙනවා. පැහැදිලිවර වගේ. එතකොට එයා පටිච්ච සම්පදාය අහලා තියෙනවා. මොකද්ද පටිච්ච සම්පදාය? අපි කියුවේ ඒ දැන් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ නොදන්නාකම නිසායි අපි කියමු. දැන් සහ වස සහ අස්ස දස්සන සම්පදාය තයස්ස ධම්මා ජහිත භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලප්පතං වාපිය දච්චුන්ති චතු අපාය හිච්ච විපමුක්තෝ චචාබිතානානි අපප්‍රෝකාතු. මොකද ඒ ගාතව තියෙන්නේ ඈ තමයි හරිද හරිද සහ අස්ස දස්සන ඔහුගේ ඒ දැකීමත් හා සමගම යම් කෙනෙක් මේ ධර්මයේ දැක්කොත් ඒ දැකීමත් හා සමගම තයස්සු ධම්මා ජහිත බවන් ධර්මතා තුනක් දුර වෙනවා. මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත බව. සක්කාය දිට්ඨිය කියලා කියේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ධර්මතා ටික සත්වයක් හැටියට පුද්ගලයෙක් හැටියට ආත්මයක් හැටියට දකින එක විෂය ආකාරයෙන් සිද්ධයි. විචිකිච්ඡා කියලා කියන්නේ මොකක්ද? සැකේ. මොකද්ද සැකේ? බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති, උබ්බන්තේ කංකති, අපරන්තේ කංකති, උබ්බන්ත අපරන්තේ කංකති, පාටිච්ච සම්පාද ධම්මේසු කංකති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි දැකා ප්‍රත්‍යක්ෂයක් නැහැ කියන හැමතැනකම ඉදීමයි සැකයි කියන එක තියෙනවා. ධර්මයේ කෙරෙහි ප්‍රත්‍යක්ෂ භාවයක් නැහැ කියන එකට ඉදීමයි කෙසේද කෙසේද විමුති කියන එක තියෙනවා. සංඝයේ කෙරෙහි ප්‍රත්‍යක්ෂයක් නැහැ කියනකොට ඉදීමයි කෙසේද කෙසේද විමුති තියෙනවා. එතකොට උබ්බන්තේ කංග පෙරගෙන කැත සැක මොකද්ද? පෙර අපි හිටියද හිටියනම් කොහේ ඉන්න ඇද්ද? කොහොම ඉන්න ඇද්ද? මොකෙක් වෙලා ඉන්න ඇද්ද? මොකෙක් වෙලා මොකෙක් වෙන්න ඇද්ද කියලා සැකයි. හොඳට චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුණු මනසක් ලක්ෂණය. Tamanthama තේරුම් ගන්න පුළුවන් මට තාම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නැහැ කියලා. කොහොම කියනකොට Tamanthama ඒ සැකේ තියෙනවා නම් තේරෙනවා. ඇත්තටම Tamanthama තාම විනිශ්චයක් නැහැ. ඇත්තටම තාම තේරෙනවා මම කොහේ ඉඳද්ද කිව්වම ඇත්තටම තමයි මේ ප්‍රශ්නේ තියෙනවා තේරෙනවා. ඊට පස්සේ අපරන්තේ කංකති අපි මැරිලා කොහේ උපදී කොහොම උපදී මොකෙක් වෙයි මොකෙක් වෙලා මොකෙක් වෙයි මොන තැනක උපදී කියලා අපරන්තේ පිළිබඳවත් සැකයි. උබ්බන්ත අපරන්තේ කංකති පෙර දැනුත් නිසා පෙර මොකෙක් වෙලා මොකෙක් කොහොම වුණාද කොහොම ඉඳලා මෙතෙන්ට ආවද දන්නේ නැහැ. දැන් මෙතන ඉඳලා කොහොම වෙයිද දන්නේ නැහැ. කොහේ උපදින්ද දන්නේ නැහැ කියලා මේ තුන් කාලේ මල්ලලත් ඇකයි. පටිච්ච සම්පාද ධම්මේ සුඛංකත. අපි මේ පෙර හිටියද අනාගතේ කොහේයිද පෙර ඉඳලා දැන් ඇවිල්ලා දැන් ගිහිල්ලා කොහේයිද කියලා මේ කතා කරන තැන තියෙන ප්‍රතිසම්පාද ධර්මතාවයක් නේද කියන එක ගැන දන්නේ. ප්‍රතිසම්පාද ධර්මය ගැන නැකා. උකට කියනවා ඒ විචිකිච්ඡාව නිසාම එයා වෙන ශාස්ත්‍රවරු හොයලා මේ ක්‍රමයට හිටියාම පිරිසිදු වෙන්න පුළුවන්. මේ ක්‍රමයෙන් මිදෙන්න පුළුවන්. මේ ක්‍රමෙන් දුක ගෙවා ගන්න පුළුවන් කියලා නොයෙක් වෘත සමාදන් වලටත් පෙළඹෙනවා. ඒ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියනක හොඳටම බර වුණාම දුක තේරෙනවා ජීවිතේ. නමුත් දුකෙන් මිදෙන නියම දර්ශනයක් මාවතක් නැහැ. ඒ වෙලාවේදී එයා පෙළඹෙනවා දුක ගෙවා ගන්න ක්‍රම හොයන්න. අර බුදුරජාන් වහන්සේ කාලේ ඉන්නේ සමහරු කුප්පරවත්. ඒ කියන්නේ අජවෘත, ගෝවෘත, සූක්‍රවෘත ඌරු වගේ, හරක් වගේ, එතකොට සුනකේ වගේ මේ වගේ එක එක ක්‍රමවලට උගත සමාදන් වෙනවා. බිමට දැම්මහම විතරයි කන්නේ. ඇඳුම් අඳින්නේ කකුල් දෙකුමේ අත් දෙකුමේ හතරෙන්ම යන්නේ. ඔය විදිහේ නොයේ උගත සමාදන්. මොකද මේ විදිහට කරනකොට පුරාණ කර්ම ගෙවා ගන්න පුළුවන්. අලුත් කර්ම නොකර නොකරනවා. එතකොට කර්මක්ෂයෙන් දුක්ඛක්ෂයයි දුක්ඛක්ෂයෙන් කර්මක්ෂයයි කියලා දර්ශන තියෙනවා. සමහරු පූරු කටකු සියුණු දුක් වේදනාවන් විදින වෘතෝල සමාදන්නා පංචස්ථාප වෙනවා. පංචස්ථාප කියලා කියන්නේ. පස් ආකාරයකට තැවෙනවා. නිදාගෙන ඉහළම ගිනි ගොඩක් ගහ ගන්නවා, කකුල් දෙක පැත්තෙන් ගිනි ගොඩක් ගහ ගන්නවා, දෙපැත්තෙන් ගිනි ගොඩක් ගහලා මැද හිරු එළිය මහා රසනේ ඉන්නවා. හරිද? එතකොට මේ විදිහට ඔය පුරාණ කර්ම තපසින් ගෙවනවා. ඊට පස්සේ දෙවුලන සීතලේ ගංගාවල් වලට බැහැලා දියසෙවල් ඇඟේ පටලගෙන ඉන්නවා. නැත්තම් පව් හොදන්න කියලා උදේට හවසට ගංගාවල් වලට බහිනවා. මේ වගේ වට තමයි සීල් බුත පරාමර්ශනය කරන ස්පර්ශ කරන. සීලබ්බත පරාමාස කියන්නේ සීල බුත පරාමර්ශනය කරන ස්පර්ශ කරන. හරිද? ඒ ස්පර්ශ කරන්නේ සීලබ්බත පරාමාසයේ තියෙන්නේ සක්කායදි මේ විචිකිච්ඡාවත බාර. විචිකිච්ඡාව තියෙන්නේ සක්කායදි කියන බාර. සක්කාය දිට්ඨිය දුරු වෙන්න ධර්මතා නැති වෙනකොට විචිකිච්ඡාව ඇති වෙනවා. ඒ දෙන්න නිසා සීලබ්බත පරාමාසය. මේ ධර්මතා තුනම එකට කියනවා. එතකොට මේ ධර්මතා තුනට කියනවා දර්ශනයෙන් පහකට යුතු කෙලෙස්. දර්ශනයක් තියෙනවා. හොත්තට මතක තබා ගන්න ස්කන්ධ වලන මේ කෙලෙස් අයින් කරන්න බෑ. මේ රූපේ ඇතිවීම නැතිවීම කියලා පෙන්වන එකද මේ සාසනේ දර්ශනය. ඔය ස්කන්ධයන්ගේ උදේවැද දර්ශනය. ස්කන්ධයන්ගේ උදේවැය බලන සක්කාය දිට්ඨිය ගෙව්ව හැකි එක දර්ශනයක්. මේ වේදනාව ස්පර්ශය නිසා වේදනා සංඥා හට ගන්නවා කියලා බැලුවා කියලා සක්කාය දිට්ඨිය ගෙවෙන්නේ නැහැ. රූපේ කඩලා බලලා ඒ රූපේ ආහාර ප්‍රත්‍යයෙන් ඇදෙනවා, ආහාර නැතිවෙනවා කියලා බැලුවා කියලා සක්කාය දිට්ඨිය නැති වෙන්නේ නැහැ. හොඳට මතක තබා ගන්න මේව ඔක්කොම ඇවිල්ලා මොකකින් ගෙවෙන කෙලෙස්ද? දර්ශන පහත. දර්ශනයකින් දුරුකට යුතු කෙලෙස් මොකද්ද? දර්ශන මේ සාස මේ දුක ඇති වෙච්ච හැටි, මේ දුක නැතිවීම, මේ නැති කරන ප්‍රතිපදාව කියන්නේ මෙන්න මේ ධර්මතා හතරට තමයි මේ සාසන දර්ශනය කියන්නේ. චතුරාර්ය සත්‍ය. ତොර චතුරාර්ය සත්‍ය අවබෝධෙටයි ඔය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන මේ කෙලෙස් ටික කෙරෙන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට පටිච්චසමුප්පාදයට අවබෝධ වෙනවා. පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති දුරු වෙනවා. සක්කාය දිට්ඨිය දුරු වෙනවා. මේ ඔක්කොම ප්‍රශ්න ටික එකම එක දර්ශනයකින් ලැහෙනවා. කොහොමද මේ දර්ශනයේ සක්කාය දිට්ඨිය නැත්තම් පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති ලැහෙන්නේ? අපි කියමු පටිච්චසමුපාදය ගැන දන්නවා. අහලා අවිද්‍ය පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය කලාකලාකින් පත්‍ය පාප පත්‍ය පත්‍ය වේදම තණ්හා උපාදාන භව ජාති ජරාම. හොඳට බලන්න පටිච්චසමුපාදය කොතනකවත් නැද පෙන්වලා නැහැ ජාති ජරාම. ඉතල පරිසම්පදේ පෙනෙන ධර්මතාවය. මේකට ආරම්භයක් තියෙන්න ඕන නිසා පෙර අවිද්‍යාව නිසා කුසල අකුසල සහගත කර්ම රැස් කරනවා. කියන්නේ හේතුඵල ධහමක් තියෙනවා. හේතුඵල ධහම කියන්නේ දැන් අපි කොහොඹ ඇටයක් වගේ දෙයක් ගත්තොත් කොහොඹ ඇටයට කියනවා මොකද්ද? බීජ කියලා. කොහොඹ ඇටේ නිසා කොහොඹ ගහක් කොහොඹ ගෙඩි හැදෙනවා නම් ඒකට කියනවා ඵලය කියලා. එතකොට මීයන් බෑටයක් ගත්තොත් මීයන් බෑටේට කියනවා හේතු කියලා. ඒ මීයන් බෑටේ නිසා මීයන් ගහක් ගහේ ගෙඩි හැදුනොත් ඒකට කියනවා ඵලයක් කියලා. දැන් කොහොඹ කියන්නේ මිහිරි වූ මිහිරි සුභයන් යුක්ත රසයක්ද තියෙන්නේ? නෑ. සිත්තයි කර්කසයි. එක සැරයක් දුන්නොත් ඛණ්ඩ කැමැත්තෙන් මට තව කැල්ලක් දෙන්න ඕයි කියලා ඉල්ලනවද? නෑ. පුළුවන් තරම් අයින් කරන්න හදන්න. නමුත් නියඹ කැල්ලක් දුන්නොත් නියම්බ කියන්නේ මිහිදී වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත රස. තව කැල්ල දුනොත් තව කැල්ල කන්න කැමති. හොඳට බලන්න නියම්බෑටෙත් කොහොඹෑටෙත් දෙකම හේතු. නියම්බ ගහ කොහොඹ ගහ දෙකම ඵලයක්. ඒ ගස්වල හැදෙන ගෙඩිත් ඵලයක්. හේතුඵල ධර්ම. හේතුඵල ධර්මත් වුණාට බීජනානත්වයක් තියෙන වෙනස් වෙනවා. කොහොඹෑටයක් හිටෙවුවම අඹ හැදෙන්නේ නැහැ. අඹෑටයක් හිටෙවුවම කොහොඹ හැදෙන්නේ. අමිහිරි හේතුයේ ඵලය අමිහිරිමයි. මිහිරි හේතුයේ ඵලය මිහිරිමයි. අමිහිරි කොහොඹෑටයක් හිටෙවුවම මිහිරි මියඹ හැදෙයිද? මිහිරි මියඹෑටයක් හිටෙවුවම අමිහිරි කොහොම හැදෙයිද? මේ හේතුඵල ධම නැවත ඒකත්වයේ තුල 13 අනත්වයක් තියෙනවා. ඒක වෙනස් වෙනවා. බීජනානත්ව වෙනස් වෙනවා. ඔය බීජනානත්ව තමයි 13 අනත්වය කියලා තථාගතයන් වහන්සේ නම් පෙන්වන්නේ. කිසි දවසක ඕක වෙනස් වෙන්නේ. ඒ වගේම හේතුඵල ධම්මේ ස්වභාවයක් තියෙනවා. හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙනවා. එක කොහොඹ ඇටය හිටවන්නේ මේ කොහොඹ ඇටේ නිසා ගහක් හැදුණොත් ගහක ගෙඩි ගියක් හැදේ. කොහොඹ ගෙඩි 100,000 ලක්ෂය ඵල දරනකොට හේතුව ටිකක් වුණාට ඵලය බොහෝ වෙනවා. ඒ හින්දා අපි ගොවිතැන් කරන්නේ නැහැ. එක වී ඇටයක් හිටවල එක වී ඇටයක්ම ලැබෙනවන ගොවිතැන් කරනවා නැහැ. එක වී ඇටයක් හිටෙව්වට හේතුව හැටියට ඵලය හැටියට අස්තන්නේදී කරලේ වී ඇට ගොඩාක් තියෙන හින්දා තමයි අපි අස්තන්න බලාගෙන තමයි ගොවිතැන් කරන්නේ නේ. ඒ වගේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිජ්ජාභි සංඛාර කියන්නේ හේතු. අර කොහොඹෑට නියඹෑට තේරෑට වී ඇට වගේ හේතු. ඒකෙදි අපුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ කොහොඹෑටේ වගේ අමිහිරි ඵල උපදවන හේතු. තෙර මේ වගේම ඇහැ ඇස්සන් දිවනාස කියන ස්පර්ශ ආයතන හය ඉස්සරහට එන අරමුණ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා අකුසල කර්ම කරගෙන තිබුණා නම් ඔන්නේ අවිද්‍යාපච්ච සංඛාර. ඒ අකුසල කර්මයන්ට අකුසල හේතුට අකුසල බීජ නිසා විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් හීන ධාතුවකට පැමිණෙනවා. මේ කෙනෙක් උපදිනවා නෙමෙයි, විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් හීන ධාතුවකට පැමිණෙනවා. අපි කියමු പ്രേත ලෝකේ, අසුර ලෝකේ, නිරය ලෝකේ, තිරිසන් ලෝකේ කියලා කියන්නේ. ඔන්න කොහොඹ ඇටේ ටේ කියන මොකද්ද? බීජ කියලා. කොහොඹ ඇටේට කියනවා බීජ කියලා. මේ කොහොඹ ඇටයක් අරගෙන කොළවේ තෙතමනේ තියෙන පස් තියෙන තැනක කොහොඹ ඇටේ හිටෙව්වොත් හිටබනවා වගේ තමයි කොහොඹ ඇටේ වගේ තමයි සංඛාර. සංඛාරපත්‍ය විඥානං කියලා කියන්නේ මෙතන කර්ම විඥානය තමයි. එකම සිත මේ පැත්තට කර්ම විඥානය කියන එහා පැත්තට ප්‍රතිසන්දි විඥානය කියලා කියන්නේ. එකම ගති ටික තියෙන සිතේ. අර කොහොඹ ඇටේ පොළවේ තැබුවා වගේ තමයි විඥානපත්‍ය නාම රූපං කියලා කියන්නේ. හරිද? සංඛාරපත්‍ය විඥානං කියලා කියන්නේ. හරිද? ප්‍රතිසන්දි විඥානය. විඥානපත්‍ය නාම රූපං කියලා කියන්නේ අර කොහොඹ ඇටේ පොළවේ හිටෙව්වා වගේ. දැන් කොහොඹ ඇටේ පොළවේ හිටෙව්වට පස්සේ මොකද වෙන්නේ? කොහොඹ ඇටේට කිව්වා කර්ම විඥානයේ කර්මසිත ඒකම බලාගෙන තමයි ප්‍රතිසංවිතිත ඇති වෙන්නේ. කොහොඹ ඇටේ පොළවේ හිටෙව්වට පස්සේ හොඳට බලන්න පොළවේ තියෙන ඕජාසාරයේ කොහොඹ ඇටේ තියෙන බීජගතිය උදව් කරගෙනයි හැදෙන්නේ. දැන් පොළවේ තියෙන පස්දිය ගිනිසුලන් කියන ගති ටික නැතුව ගහක් හැදෙනවද? කොහොඹ ඇටයක් නැතුව පැලවෙන්න යමක් තියෙන්නේ. දැන් ටිකකින් කොහොඹ ඇටේ තෙතමනේ තියෙන පස්තියන තැනක යට කළාම ටික දවසකින් මොකද වෙන්නේ? බීජ අංකුරයක් එනවනේ මොටෙයි. දැන් මේ මොටෙයිය හැදිලා තියෙන්නේ මොකෙන්? මොටෙයිය අයිති කොහොඹ ඇටේටද? එහෙනම් පස්වලට විතරද? පස්වල ගතියත් උදව් කරගෙන කොහොඹ ඇටේ තියෙන බීජ ගතියත් උදව් කරන. අතු හැදෙන්න ඕනේ, ඉති හැදෙන්න ඕනේ, චිත්තට හැදෙන්න ඕනේ කියන ගති ටික ඔක්කොම තියෙන මොකේද? බීජ. උපකාරක ධර්මයක් විතරයි මොකද්ද? පොළොව. ඔන්න කොහොඹ ඇටේ පොළොවේ හිටෙව්වහම බීජාංකුරයක් ඇති වෙනවා. හරිද? ඊට පස්සේ තවදුරටත් මේ බීජාංකුරයට පොළොවේ තියෙන උපකාරය ලැබෙනවා. පස්සොල් තියෙන ඕජාරසයේ උරාගන්න මේක එන්නේ වැඩේ. වැඩුණාම චිකක් කඳ හොඳට මහතට එනකොට ඉද පරිපක්කිත ආයතන, මේ ආයතන ටික මොකරා යනවද? මේකේ අතු බෙදෙනවා. අතු ඉති ගිහිල්ලා ගහ ලොකු වෙලා මල් හැදිලා පරාග පෝෂණය ගෙඩි හැදෙනවා. ඔන්න දැන් හීන ධාතුයේ විඥානයේ පිටින් සිද්ධියත් ඔය වගේ වෙයි. දැන් ඔන්න කොහොඹ ඇටයක් කැඩුනේ කුණුනේ නැතුව නිකම්ම තිබුණත් තැලෙන්නේ නැහනේ. ඒක පොළවේ රෝපණය කරන්න ඕනේ. රෝපණය කළාම ගහ අංකුරයක් වෙලා ගහක් වෙලා අතුවිත් ඇවිල්ල ගෙඩි හැදෙනවා කියන ධර්මතාවයක් තියෙනවා නේද? ධර්මතාවයක් හේතුඵල ධර්ම. ඒ වගේ පෙර ජීවිතේ දැන් ස්පර්ශ ආයතන 6 ස්පර්ශ ආයතන 6 උපදිනකොට රූප ශබ්ද පෙනෙනකොට ඔය ටිකේ ඇත්ත ඇති ඇති නොදන්නාකම නිසා අපුඤ්ඤාභි සංස්කාර කෙනෙක් රැස් කරගත්තා නම් ඒ කර්ම විඥානය නිසා ඇති වෙන ප්‍රතිසන්දි සිතක්. අපි කියමු ඒ කර්ම විඥානයේ පොළොවේ පිහිටන එකටයි ප්‍රතිසන්දි විඥානය කියලා කියන්නේ. හරියට කොහොඹ ඇටේ පොළොවේ හිටියෝ වගේ තමයි මේ විඥානයේ රූපෙට වැසගන්නේ. විඥානපත්‍ය නාම රූපං කියලා කියන්නේ ටිකකින් අර ඇටේ පස්වල ඕජාසාරයයි අරගෙන අංකුරයක් එනවනේ. ඒ වගේ සිතේ තියෙන නාම ධර්ම ටිකේ හැටියට ඉත්ති ඉන්ද්‍රිය, පුරිසේ ඉන්ද්‍රිය, ජීවිතේ ඉන්ද්‍රිය, චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය කියලා අර කොහොඹ ඇටේ තියෙන ගති ටිකටමයි පස්තික රාසි වෙන්නේ. දැන් පොල් ඇටයක් පොල් ගෙඩියක් හිටෙව්වොත් ඒ බීජය තියෙන්නේ අතු ඉති හැදෙන්නේ නැති විදිහට හැදෙන්නයි පස්තික උදව් කරනවා. දැන් කොහොඹ ගහේ බීජය ඇටේ තමයි තියෙන්නේ අතු ඉති අරගෙන මේ විදිහට හදන්න ඕනේ, තිත්තට හදන්න ඕනේ කියලා. ඒ වගේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන කර්ම විඥානයගේ තමයි ගති ටික තියෙන්නේ. ඕක සතර මහා ධාතු රූපයකට තබපු අවස්ථාව තමයි මෞකුසක. සතර මහා ධාතු රූපයකට තබපු අවස්ථාව තමයි කොහොඹ ඇටේ පොළොවේ අර පස් තියෙන තෙතමන තියෙන තරක හිතෙව්වා වගේ මේ කර්ම විඥානේ මෞකුසක තියෙන බීජ කල්ලේට වැසගත්ත අවස්ථාව. සිතේ තියෙන නාම ගති ටිකට අම්මගේ කන බුණ ආහාරෙන් ගන්න ලේ ධාතු ආහාරහ මේ රූප කලාප ටික හැදෙන ආකෘතිය හැදෙන හිතේ තියෙන ගති ගන්න. සුදුවටද, කළුවටද, ඌසටද, ඇස් ඇතුවද, ඇස් නැතුවද, කන් ඇතුවද, කන් නැතුවද, අතපය ඇතුවද, නැතුවද හදන්නේ, ගෑණියෙක් කළාද හදන්නේ, පිරිමියෙක් කළාද හදන්නේ කියන ගති ටික ඔක්කොම තියෙන්නේ මොකේද? අභීජේ කර්මසිතේ ගති. විඥානපච්චය නාම රූපං කියලා කියන්නේ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව සතර මහා ධාතු ටික රාශිය. මොන අංකුරේ හැදෙනවා වගේ. දැන් තව දුරටත් අංකුරේට සතර මහා ධාතු අනුග්‍රහය ලැබෙන්න ගහක් වෙනවා වගේ. මේ නාම රූප දෙකටත් මෙහි නාම ධර්මයන්ගේ සතර මහා ධාතු රූපේ දෙකේ අනුග්‍රහය ලැබෙන්න නාම රූප දෙක වර්ධනය වෙනවා. වෙලා මේකත් ලොකු ගහක් වෙලා අතු ඉති එනවා වගේ ඇහැ කන දිව නාසය ශරීරය කියලා මේ අතු ඉති බෙදෙනවා. ඊට පස්සේ හැදුණු අතු ඉති වල මල් ඇවිල්ලා ගෙඩි එනවා වගේ මේ ස්පර්ශ ආයතන 6 රූප ශබ්ද ගන්ධ අරමුණු ගැටිලා ස්පර්ශය නිසා ඔන්න වේදනාවක් ඇති වෙනවා කියන ධර්මතාවයක් වෙනවා. එතකොට ඔන්න හීන ධාතුවක නම් පිහිටියේ ඒ ස්පර්ශ ආයතන 6ට ස්පර්ශ වෙන්නේම දුක්සහගත අරමුණයි. දුක්කමයි උපදී. දුක්කමයි උපදී. එතකොට ඔන්න හීන ධාතුව. තාම පුද්ගලයක් උපදিলা නැහැ. ධාතුව සකස් කරගත්තා. හරිද? ඒ වගේම පෙර මේ වගේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කරද්දී පුඤ්ඤාපි සංස්කාරණං හදාගත්තේ අපි. අවිද්‍යාපච්චය සංස්කාර. අපි කිව්ව හේරටයක් වගේ දෙයක් ගත්තොත් ඇටේට කියනවා බීජේ. ඒ වගේම පොළවේ පස් තියෙන තිතරනේ තියෙන තැනක හිටෙව්වොත් ඒකට ඒත් අංකුරයක් ඇවිල්ලා ගහක් හැදිලා ගෙඩි හැදෙනවා වගේ. ඔන්න පුඤ්ඤාපි සංස්කාරය නිසා විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මව කුසකට බැසගත්තා. බැසගත්තාම මව කුසක තියෙන බීජ කලලේ නාම රූප ආදී වශයෙන් මිශ්‍ර වෙනවා. ඒ කියන්නේ සවිඥානික. එදා ඉඳන් හිතේ තියෙන කර්මජ ගති ටිකට අනුව තමයි කනගුණ ආහාරයෙන් ගන්න රූප කලාප අඩුක් වෙන්නේ මේ ශරීරයේ හිතේ තියෙන ගති ටිකට අනුව. මේ විඥානය කියන එක හරියට අච්චුවක් වගේ. මේක හැටියට තමයි මේ කය සම්පූර්ණ හැදෙන්නේ. හැදිලා මේ ඇහැ කන දිව නාසය ශරීරයෙන් මේ ආයතන ටික හැදෙනවා. ආයතන ටිකට ඔන්න රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ අරමුණු ස්පර්ශ වෙලා අපිට රූපයක් විඳින්න, ශබ්දයක් විඳින්න, ගන්ධයක් විඳින්න පුළුවන් මට්ටමට හම්බ වෙනවා. මේ ටික විපාක තාම පුද්ගලයෙක් විඳිනවා නෙමෙයි, පුද්ගලයෙක්ගේ නෙමෙයි ධර්මතාවයක්. තේරුණාද? ඔන්න පටිච්චසම්පාදයේ පෙර අවිද්‍යා සංකාරය නිසා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතාව ටික හටගත්ත හැටි එයා දන්නවා. පෙර මේ වගේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත දකින්න බැරිකමනේ නොදැක අවිද්‍යාවෙන් හටගත්ත පුඤ්ඤාභි අපුඤ්ඤාභි කියන කර්ම මුල් කරගෙන ඒ හීන ධාතුවේ සහ ප්‍රනීත ධාතුවේ විඥානයේ පිටලා නාම රූප වෙලා ආයතන හැදෙනවා. දැන් බීජයක් පොළොවේ හිටිනවා කියනකොට බීජ සත්වයේද්ද පොළොව සත්වයේද්ද ඒ දෙන්න නිසා පැන නගින අංකුරයේ සත්වයේද්ද ඒ අංකුරයට නැවත නැවත අර බීජෙයි අර පොළොවේ ගති අනුග්‍රහය ලැබිලා අර අංකුරේ ලොකු වෙලා හැදෙන ගහ සත්වයේද්ද ඒ ගහේ හැදෙන ගෙඩි සත්වයේද්ද ඔන්න ඔය ගෙඩි ඇතුලේ තමයි තියෙන්නේ මොකක්ද ආයෙත් පැල කරන්න පුළුවන් ඇට. එතෙක් දැන් ගෙඩි වල දක්වත් ගහේ දෝෂයක් තියෙද? ගහට ආයෙ පැලවෙන්න පුළුවන්ද? දැන් මේ ඇටේට ගහ පැලුණාට පස්සේ තේරණේ. දැන් මේ කියන්නේ අඹ ගහක් වගේ එකක්. දැන් නැත්තම් මඤ්ඤුක ගහකට වගේ එකකට ගාරගෙන තර්ක කරයි. මඤ්ඤුක ගහ ඇටයකින් හැදින්නේ නැහැ. හරිද? මේ ඇටෙන් හැදෙන ඒවා ගැන කිව්වේ. තියෙනවා එක එක බීජ න්‍යායන් තියෙයි. නමුත් මේ ඇටයක් ගැන ධාන්‍යයක් ගැන කියනවා. අඹ ඇටයකින් හැදෙන දෙයක් නම් හොඳට බලන්න, මේ අඹ ඇටේ නිසා අංකුරයක් හැදිලා අංකුරෙන් ගහක් හැදිලා ගහේ අතුවිති ගිහිල්ලා අතුවිති වල ගෙඩි හැදෙනවා නම් ගෙඩි ඇතුලේ තියෙන ඇට ඇරෙන්න අර පුරාණ අඹ ඇටේට හැදුණු ගහ ගහට හැකියාවක් තියනවද නැවත පැලවෙන්න? නැවත මේ પરම්පරාව අරන් යන්න පුළුවන් හැකියාවක් ගහට තියෙනවා? ගහට වර්තමාන ඒ ගහේ හැදෙන ඇට ටික ඇටය විතරයි ගන්න. ඒ ඇටේ පොළවේ තැබුවොත් ආයතර විදිහටම තව ගහක් හදනවා නේ. එතකොට මේ අඹ પરම්පරාව දිගටම යනවා. බැරි වෙලා අර අඹ ගහේ හැදෙන ගෙඩි කාලා ඇට ටික ඔක්කොම පිච්චුවොත් මොකක් වෙයි? ඇට ටික පිච්චුවොත් අඹ ගහ නැවත පැලවෙන්නේ නැහැ. අවුරුදු 50ක් හරි 60ක් හරි 100ක් හරි අඹ ගහ තියෙනකන් තියේයි. කල් ඇතුවම නැවත පැලවෙන්න තියෙන හේතු ටිකක් නැති කරලා. කල් ඇතුවම නැවත පැලවෙන්න තියෙන හේතු ටිකක් නැති කරලා අඹ ගහ ඒ අවශ්‍ය තියෙනකන් තියෙන ඒක ඉවරුනහම අඹ කියලා යමක් නැහැ, ඉවරයි නේ. ඒ වගේ දැන් අපේ ජීවිතේ හරියට ගෙඩි එන්න පුළුවන් මට්ටමක හැදුණු අඹ ගහක් වගේ. ඒ වගේ විඥානය කියලා කියන්නේ සංඛාර ප්‍රත්‍යයෙන් හටගත් එක, කර්ම ප්‍රත්‍යයෙන් හටගත් ප්‍රත්‍ය සම්පන්න ධර්මතාවයක්. හිත කියන්නේ විඥානය කියන්නේ සත්‍යයක් නෙමෙයි. ඒ විඥානය මව කුසක බීජ කලලයට බැසගත්තහම බීජ කලලය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වාය. කාය දසක වස්තු දසක කියන ටික තියෙන්නේ. කාය දසක කියන ටික. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා ජීවිතේන්ද්‍රිය මොකද්ද? කාය දසකනේ. ජීවිතේන්ද්‍රිය නමයයි. කොවර මේ රූපක මේ මෞගසික විඥානය දැසගන රූප කලා පේක තියෙන චූටි කලාප 10ක් විතරයි. තව ඉස්සරහට යනකොට භව ඉති ඉන්ද්‍රිය රූපේ භව රූපේ. එතකොට මෙන්න මේ විඥානය මෙන්න මේ අෂ්ටමක රූප කලාපයකට තමයි දැසගන්නේ. ඒ රූපේ සතර මහා ධාතු රූපයත් කෙනෙක් නෙමෙයි, විඥානයත් කෙනෙක් නෙමෙයි. ඒ දෙකම එකතු වෙලා මේ කය සවිඥානක වෙනවා. මේ සතර මහා ධාතු මේ බීජ කවිලේ සවිඥානක හැංගීම් දෙන්නේ නුදුක්තයි. නාම රූප වෙනවා කියනකොට එක පැත්තකින් ආපු සතර මහා ධාතු අෂ්ටමක රූප කලාපත්, තව පැත්තකින් ආපු චිත්තචෛසික ටිකත් කියලා දෙපැත්තකින් ආපු හේතු දෙකක් මේ තියෙනවා. එකතු වෙලා තමයි දැන් මේ කය හැදිලා තියෙන්නේ. අපි කෙනා කියන තැනක මේ රූපය හැදිලා තියෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු සතර මහා ධාතු රූපයත්, කර්ම ප්‍රත්‍යයෙන් හැදුණු චිත්තචෛතසික ටික කියන දෙක එකතු වුණා. එකතු වෙන තැන තමයි විඤ්ඤාණපචේ නාම රූපං කියන්නේ. එතකොට නැවත නැවත ආහාරයේ අනුග්‍රහය ලැබෙනකොට මේ රූපේ වර්ධනය වෙනවා. වර්ධනය වෙන්නේ සිතේ තියෙන කර්මජ ගති ටිකට. එහෙම වෙලා ආයතන ටික හැදෙනවා. ඒද නාම රූප දෙක වර්ධනය වීම නිසා ආයතන වෙලා තියෙනවා මිසක මේ සතර මහා ධාතු රූපයත් චිත්තජයසික ටිකෙත් උපකාරය නිසා ආයතන හැදිලා තියෙනව නිසා. ආයතන නිසා ස්පර්ශ වෙලා, ස්පර්ශ නිසා වේදනාව ඇති වෙලා තියෙනවා කියන ධර්මතාවයක් වෙනවා කෙනෙක්ගේ නෙමෙයි. එතකොට ඒ අපිට ස්පර්ශ වෙන්නේම දැන් කය පිටලා තියෙන සතර මහා ධාතු රූපයක. ඒ සතර මහා ධාතු රූප මට්ටමේ රූපමයි මේ කය වටා රාසි වෙලා තියෙන්නේ, පෙනෙන්නේ, ඇහෙන්නේ ඔක්කොම සතර මහා ධාතු රූපම. එතකොට අපිට පෙන්වන්න ඕනකම තියෙන්නේ ඔය ටික පුද්ගලෙක්ගේ ඉපදීම නෙමෙයි, හේතුඵල ධමයක්, ස්කන්ධ ටිකක හට ගැනීමක් තියෙනවා. වර්තමාන ඉස්ක ඇස්තිදිරි පිටට එන රූප සබ්ද කියන මේ අරමුණු වල ඇත්ත ඇති හැටිය දකින් නැතිකම නිසා වර්තමාන අවිද්‍යාවෙන් කර්ම නිමිති හදාගෙන තාපතෙන් ගත්තොත් තව සත්‍යයේ පුද්ගලයේ කියන වර්තමානයේ මේ පෙනෙන ඇහෙන දේ ආරම්භය අපි හිතෙන් කෙලස් ටිකක් හදාගන්න. ඔකට කියනවා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියලා. ඒ කියන්නේ තණ්හා උපාදාන කියලා කියන්නේ තව පැත්තකින් ගත්තොත් දැන් ඇස් ඉදිරි පිටට ආපු රූපේ මිනිස්සෙක්මයි සත්වයෙක්මයි කියන ගතිය තියෙන්නේ අපේ හිතේ. දැන් මෙතන මේ පටිච්චසමුප්පාද ධර්මතාවය වෙන්නේ. නමුත් පෙනෙන රූපය ආරම්භය අපිට තේරෙන්නේ කොහොමද? ඇස් ඉදිරි පිටට ඉන්නේ කෙනෙක් ඉන්නේ කියන අදහස. වර්තමාන තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකට තමයි තණ්හා උපාදාන කියලා කියන්නේ. මේ පෙනෙන ඇහෙන දේවල් වල රන් රිදී මුතුමැණික් තියනවා කියන හැඟීමක් අපේ මනසේ තියෙන එක තමයි කාම උපාදාන කියන්නේ. මේ පෙනෙන ඇහෙන රූප ටික සත්වයන්ගේ පුද්ගලයන්ගේ රූපයි කියන හැඟීමට තමයි අත්වාද උපාදානය කියලා කියන්නේ. දිගින් දිගටම සත්වයකුයි ඉපදුනේ, සත්වයකුයි මැරලා යන්නේ කියලා මේ පටිච්චසමුප්පාදේ දන්නේ නැතුව සත්වයක් ඉපදිනා සත්වයක් නැවත උපදිනවා කියන අදහසකින් එක තමයි අත්වාද උපාදානය කියන්නේ. මේවා අපේ සිතේ තියෙන ගැටලු. දැන් මේ ඇහැට පෙනෙන රූප ටික දකිනකොටම අපේ සිතේ ඇතිවෙන මේ තණ්හා උපාදාන කියන ගති ටික අන්නර ස්පර්ශ ආයතන 6ට තැබුවහම වෙන්නේ මොකද්ද? ලෝකේ උපදිනවා, තමන්ව උපදිනවා, පුද්ගලයා උපදිනවා, සත්වයා උපදිනවා. ඉස්තෙල්ලාම හැදුනේ ස්කන්ධ ටික. ස්කන්ධ ටිකට ඇත්ත නොදන්නාකම නිසා මේ සත්‍යය කියන හැඟීම අපි අර එදා කතා කරපු ඇස් ඉදිරිපිටට ආවේ මැටි වලින් හැදුණු හැඩේ. මැටි රූපයක හැඩයක් තමයි පෙනුනේ. වර්තමානයේදී ඇත්ත ඇති හැටි දකින්න බැරිකම තියෙනවානේ. මැටි ටික මැටි හැටි දකින්න බැරුව මැටි ටිකට අපි මේ වඳුරෙක්ගේ හැඩේ, බල්ලෙක්ගේ හැඩේ කියලා අපි හිතුවෝ. හිතලා වඳුරෙක්ගේ රූපේ, බල්ලෙක්ගේ රූපේ කියලා මැටි ටික දිහා බැලුවෝ. අර රූපේ දකිනකොට අපිට ආ බල්ලෙක් ඉන්නේ, වඳුරෙක් ඉන්නේ කියලා පෙනේ නේද? එතකොට කෙනෙක් වෙයි පැද්දුවේ අපි ගාව තියෙන නිමිති ටික. ඒ වගේ ඇස්ති ත්‍රිපිටක මැටි උමින් වගේ සතර මහා ධාතු රූප ටික. ඒ රූප ටික අරඹ මේ මිනිස්සු, මේ සත්ත්වය, මේ තිරසංගත සත්ත්වය කියන හැඟීම් තියෙන්නේ අපි ගාව. ඒ හැඟීම් ටික සතර මහා ධාතු රූප ටිකට තැබුවාම ඒකයි තණ්හා උපාදාන භව කියලා කියන්නේ. වර්තමාන තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැත්නම් මේ සත්පුද්ගල හැඟීම් ටික තමන්ගේ මනසේ තියෙන ආපහු පෙනෙන්නේ නැහෙන රූප ටිකට තැබුවාම තියෙන දෝෂේ මොකද්ද? ජාති. තමන්ගේ ඉපදීම වෙන, පුද්ගලයේ ඉපදීම වෙන, සත්‍යයේ ඉපදීම වෙනවා, වස්තුන්ගේ ඉපදීම වෙනවා. එතකොට ශ්‍රුතව තාරිය ශ්‍රාවකය දන්නවා මේ සත්‍ය පුද්ගලය කොහෙවත් ඉඳලා ආව නෙමෙයි. හැදුන හැටි දන්නවා යා. පටිච්චසමුප්පාද ධර්මතාවයක්. අවිද්‍යාපත්‍යෙන් ස්කන්ධ ටිකක් ආවේ. ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා අද ඇති වෙන තණ්හා උපාදාන කෙලෙස් නිසා මේ පුද්ගල භාවය උපදවා ගත්ත. පුද්ගලයාගේ ඉපදීම අවිද්‍යාව තණ්හා කියන කෙලෙස් ටික නිසායි කියලා දකිනවා. ඊට පස්සේ මේ පුද්ගලයා කොහටවත් යන්නේ නැහැ. අද මේ පුද්ගල භාවය නිසා ඇති කරගත්ත තණ්හා උපාදාන කියන ගත ටිකෙන් ඇති කරගත්ත මේ පුද්ගල භාවයේ දුරු නොවුනුකම නිසා මේ කර්ම නිමිති ටික බලාගෙන නැවත විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණ ආයත ස්කන්ධ ටිකක් ඇති වෙනවා. ආයත ඇති වෙන ස්කන්ධ ටික ඇත්ත නොදන්නාකම නිසා කෙලස් ටිකකින් එතන ලෝකෙ උපද්දවා ගන්නවා. ආයත එතන ලෝකෙ දුක් විඳිනවා. මෙතන දැන් මේ ලෝකෙ දුක් ඉපදිලා අම්මා තාත්තා අයියා අක්කා මම කියලා මේක ඇත්තම වෙලා ඉන්නවා. මේ දැන් මේ හටගත් ස්කන්ධ ටිකට කෙලස් ටිකක් තබල තමයි ලෝකෙ උපද්දවාගෙන දුක උපද්දවාගෙන මේ දුක් විඳින. මේ මමම මේ නෑදෑයෝ එක්කම නැවත ඉපදෙන්නේ නැහැ. එහෙනම් පුද්ගලෙක් නේ මේ తాවකාලික ධර්මතාවයක්. මේ කෙලස් ටික දුක උපද්දවාගෙන මේ තියෙන්නේ. ආපහු මරණයෙන් පස්සේ නැත්තම් මේ ජීවිතයේ අන්තිමට වෙන්නේ මොකද්ද? ආයෙත් විඥානයේ මව් කුසට ප්‍රතිසන්දි වශයෙන් ගිහිල්ලා නාම රූප හැදලා මේ වගේ ආයතන ටික හැදෙනවා. එදාටත් ආයතන ටික ඇත්ත නොදන්නාකම නිසා සත්‍ය පුද්ගලෙක් කියන කෙලෙස් ටික ස්කන්ධ ටිකට තබලා එතනත් ලෝකෙ උපන්නවා. ලෝකෙ හදාගන්න. එතකොට සත්වයා පෙර ඉඳන් ආවත් නෙමෙයි, කොහාටවත් යනවත් නෙමෙයි. තේරෙනවා කියන්නේ. ඒ කියන්නේ ස්කන්ධ ටික තේර අවිද්‍ය සංකාර නිසා විඥානාව සලතන පස්ස වේදනා කියන ස්කන්ධ ටිකක් හටගත්තා. ඒ ටිකට තණ්හා උපාදාන කියන කෙලස් ටිකේ තබලයි අද ජාති පුද්ගල භාවය උපද්දවාගෙන ජරා මරණ දුක විඳින්. මේ ජරා මරණ දුක දිගටම යන්නේ නැහැ. මේ පුද්ගල භාවයෙන් උපදවාගත්ත දුක අද විඳිනවා. ආයේ වර්තමාන දුක විඳින්න තණ්හා උපාදාන ඇති කරගන්න තියෙනෝනේ අවිද්‍ය සංකාර කියලා හේතු දෙකක්. මෙතන තියෙන අවිද්‍යා සංකාරයෙන් උදව් කරගෙන ආයත් විඥාන නාම රූප කියලා. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන මේ වර්තමාන කෙලෙස් ටිකේ තණ්හා උපාදාන බව කියන ටිකෙන් වෙන්නේ මේ ජීවිතේ ජාති ඇති කළා පංච උපාදාන ස්කන්ධ දුක ගෙනත්. මෙතන තියෙන අවිද්‍යා සංකාර කියන එකෙන් නැවත විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් පමුණලා නාම රූප වෙන මේ වගේම ආයතන ටිකක් හැදෙනවා. එතකොට දර්ශනයෙන් පහකට යුතු කෙලෙස් කියලා කියන්නේ එයා දන්නවා පෙනෙන ඇහෙන දේ තුල සත්‍ය පුද්ගලයේ හිටියා නෙමෙයි, රූපයේ සත්‍ය පුද්ගලෙගේ, වේදනාව සත්‍ය පුද්ගලෙගේ නෙමෙයි, ස්කන්ධ මාත්‍රයක්. ඒකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික තබලයි සත්‍ය පුද්ගල හැඟීම ඇති කරගත්තේ කියලා පුද්ගල භාවය නිර්මාණය වෙච්ච හැටි දන්නවා. එයාට පුබ්බන්තේ කංකති පෙර අපි හිටියද හිටියනම් කොහේ ඉඳද්ද කියලා එයා එහෙම හිතන්නේ නැහැ. මොකද දැන් දන්නවා අද ස්කන්ධ ටිකට කෙලස් ටික තබලා නම් තමා උපදවා ගන්නටි. අතීතයේදීත් වෙලා තියෙනවා. ස්කන්ධ ටික පුරා ඒක පෙර අවිද්‍ය සංකාර නිසා ස්කන්ධ ටික හැදුනහ. ස්කන්ධ ටික ඇත්ත නොදන්නා කම නිසා එතෙන්ට තණ්හා උපාදාන කියන කෙලස් ටිකකින් එතන ලෝකය හදාගෙන හිටපු දුක් වින්දා. ඒ කෙලස් දුරු නොවුණු එකේ ප්‍රතිඵලයක් හැටියට නැවත මේ ස්කන්ධ ටික හැදෙනවා. අද ස්කන්ධ ටික ඇත්ත නොදන්නා කම නිසා අද මේ ලෝකය හදාගන්න දුක් වින්දිනවා. අද මේ කෙලස් ටික නැති කරගන්න බැරුව නැවත ස්කන්ධ ටික හැදෙනවා. හැම වෙලාවෙම ඉස්තර වෙලා ස්කන්ධ ටික පැමිණේ. ස්කන්ධ ටික ඇත්ත නොදන්නා කමින් ඇති කරගන්න තණ්හා උපාදාන කියන කෙලෙසය ස්කන්ධ ටිකට තබල ලෝකේ නිර්මාණය කරගන්න. පුද්ගල භාවය නිර්මාණය කරගන්න. දැන් මට කියන්නකෝ උගලන්ට අම්මා තාත්තා අයියා අක්කා නංගිලා මල්ලා නෑදෑය සහෝදරයෝ ඉන්නව නේද? බැරි වෙලා රහත් වෙන්න බැරුව මැරුණු අපි කලුරිය කළොත් ආය උපන්නොත් මේ නෑදෑයෝම නෑදෑය වෙනවා. ඇයි? ඉතින් මේ නෑදෑයෝම නෑදෑය වෙන්න බෑ. විඥානයේ රූපයකට දැකගත්තාම ආයතන ටික හැදුනහම එදාට ඒ ඇහැකන දිවනාසය ශරීරය කියන ඉස්තරහට එන අරමුණු වෙනස්. හරි. වෙනස්. එතකොට ඒවටනේ අපි එදාට ඇස් ඉදිරි පිටට කන ඉදිරි පිටට එන අරමුණු වලටයි අපි සත්ව පුද්ගල භාවයේ හිතේ තියෙන තබන්. එතකොට ඒ රූප වල හැඩවල හැටියට වෙනස්. තේරෙනද ඔයගේ? දැන් අද අපේ ඇස් ඉදිරි පිටට හම්බ වෙන gedara kahari indala innokota ඈකන දිවනාසේ ශරීරයේ කියන ආයතන ටික ඉස්සරහට ආපු රූප වල හැඩ තල වලට අනුව තමයි නිමිත්තක් අරගෙන මේ මගේ අම්මා කියලා හිතාගෙන ඒ හිතේ තියෙන අම්මා කෙනෙක් ගැටි ඒ රූපෙට දාලා අම්මා කෙනෙක් උපන්දලා අයියා අක්කා තාත්තා කියලා හදාගෙන තින්නේ අද අපිට ආයතන ටිකට පෙනෙන රූප ටිකේ මතනේ. එදාට විඥානයේ මව කුසට විඥානයේ රූපයකට දැසගත්තට දැසගෙන ආයතන ටික හැදුනහම ඔන්න ඒ ආයතන ඉස්සරහට එන රූප ටිකක් තියෙනවනේ එදාට. ඔන්න රූප ටිකක් තියෙනවා. එදාටත් ඒ රූප ටිකට මේ වගේ මේ අම්මා, මේ තාත්තා, මේ අයියා අක්කා කියලා අපි හිතලා ඒ රූප ටිකට තැබුවහම දැන් මේ රූප ටිකට වඩා ඒ රූප වෙනස් නෑදෑය වෙනවා. තේරෙනවා? එතකොට මේ නෑදෑයෝ අපි එහාට අරගෙන ගිහිල්ලා තියෙනවද? නෑ. වෙලා තියෙන්නේ මොකද්ද? මේ ධාතුව තියෙන තැනක නෑදෑය උපදවාගෙන තියෙන්නේ තමන් නේද මෙතන? එහෙනම් තමන් උපදවාගෙන තියෙන්නේ දැන් මේ ඇස් ඉදිරිපිට මේ විඥානය දැසගත්තු රූපය සවිඥානික රූපේ හැඩයට මම කියලා කිව්වහම දැන් මේ ඇහැට පේන මේ රූපේ තමයි තමන්. ඊට පස්සේ විඥානයේ රූපයකට දැසගත්තාම ඒ රූපේ හැඩේ දිහා බලලා එදාට මම කියනකොට මේ රූපයට වඩා එදාට ඉන්න මම වෙනස්. එතකොට ඒකෙන් තේරෙනවා එකම පුද්ගලයා දිගින් දිකට යනවා නෙමෙයි මේ එතන එතන ලෝකේ හදාගන්නවා කියන සිද්ධිය. තේරෙනවා කියන එක ටිකක්. ඒක ටිකක් අමාරුයි. නමුත් දර්ශනයකට මේ කෙලස් ගෙවෙනවා කියන්නේ
එකම කෙනාගේ විඥානයේ
මොකද්ද එකම කෙනා? දැන් මේ කෙනා ගැන තමයි කතා කරන්නේ. භවයේ භවයේ යන කෙනෙක් ඉන්නව නෙමෙයි මේ කියන්නේ. බීජයක් නිසා ගහක් හැදෙනවා කියනකොට පුද්ගලියෙක්ගේ සිද්ධියක්ද? නෑ. ඒ වගේ විඥානය කියන්නේ හැම වෙලෙම බීජයක්. කර්ම විඥානය නම් බීජයක්. හොඳට දකින්නේ ඒක කෙනෙක් නෙමෙයි හේතු ප්‍රත්‍යක විඥානය හැම වෙලෙම නාම රූපච්ඡ විඥාන අපි කියමු. ඇහැට පෙනෙන තැනක ඇහත් රූපය දෙක රූපය ඒ නිසා පෙනෙන අරමුණ විඳින්න හඳුනන්න කල්පනා කරන්න පුළුවන් කමට තමයි නාම. අපි මේ අරමුණක් පෙන්වවා කියන තැනට කියනවා නාම රූප කියලා. ඔය නාම රූප දෙක කෙනෙක් කියලා දැනගන්න කමට තමයි විඥානය කියන්නේ. එතකොට විඥානය කියනකොට මේ නාම රූප දෙකේම හැඩේ තියෙනවා කෙනෙක් කියන දැනුම් සහිත. එතකොට මේ විඥානය කියන එක හේතු ප්‍රත්‍ය මේ නාම රූප දෙක නිසා මේ හැදේ. කස්සපහමුද්‍රෝ කියලා දන්නවා. දැන් ඇහැයි රූපයයි දෙක රූපේ. අරමුණ හිතෙන්ම විඳලා අරමුණ හඳුනලා කච්ච පහඳුරුව කියලා හිතනවා. ඔය තැන දක්වා මායිති නාම රූප විපාක නාම රූප කියලා කියන්නේ. හිතුවහම වෙන්නේ මොකද්ද? අරමුණේ විඥානය පිටිනවා කියන්නේ මේ හැඩේ කච්චපයි කියලා දැනුමක් ඇති වෙනවා. ඔන්න විඥානය. දැන් නාම රූප පච්චය විඥානය. දැන් ඇතිදි පිටින් ඇහැයි රූපයයි දෙක විදිලා ගියා. මේ නාම ධර්ම ටික නිරුද්ධ වුණොත් විඥානය නිරුද්ධ වෙන මේ දැනුම නැති වෙන්නේ නැහැ. විඥාන පච්චය නාම රූපං කච්චපහම් රූපේන මේ දැනුම ඇති නැවත ප්‍රතිසන්දියකට යනවා. ආපහු එතකොට මේ හිත කියන එක දැනුම කියන එක කෙනෙක් නෙමෙයි ධර්මතාවයක්. සද්දයකට වුණොත් එහෙමයි. දැන් සද්දයක් ඇහෙනවා කනට සද්දය. සද්ද රූපේ කනයි සද්දයයි මහ බූත රූපේ. ඒ රූපේ විඳිනවා. රූපේ හැඩේ හඳුනනවා. හඳුනලා බෙර හැඩේ කියලා හිතනවා. උන හිතන තැන දක්වාම නාම රූප. නාම රූප පත්‍ය විඥාන මේ සද්දේ කියන්නේ බෙර හැඩයක් කියලා දැනුම ඇති වෙනවා. උන නාම රූප පත්‍ය විඥාන. දැන් කන නැතත් සද්දේ නැතත් ඒ සංඥාවක් නැතත් ඒ මෙනෙහි කිරීම නැතත් මේ සද්දේ බෙර සද්දේයි කියලා දැනුමක් වම ගවතියි. තේරණේ. ඒ විඥානයේ සුදුසුයි නැවත රූපයකට බැසගන්න සද්ද රූපයක් සිහි කරලා සිහි කරනකොට සද්දේ සිහි කරනකොට මෙහි රූපයක් වෙනවා. හොයාගෙන යන්නකොට ඒ වගේ දිගින් දිගට ප්‍රතිසන්දි වශයෙන් උත් ආවේ ඔය වගේම දැන් අම්මා තාත්තා අයියා අක්කා කියලා ඕගලන්ට සිහි කරන්න පුළුවන් දේවල් දැනගන්න මේ නාම රූප පත්‍ය විඥාණය. ඇස් ඉදිරියට ආපු නාම රූප දෙකේ පිරිසිඳ නොදන්නාකම නිසා නාම රූප දෙක ප්‍රත්‍ය කරගෙන ඇති වෙච්ච දැනගැනීම මේ තියෙන. ඔය දැනගැනීම කියන එක හිත කියන එක සත්වයක පුද්ගලයක් නෙමෙයි. තේරණේ. ඕක තමයි කර්ම විඥාන කියන්නේ. ඒකයි අර මහා නිධාන සූත්‍රයේ පෙන්නන්නේ විඥාන නිසා නාම රූප වෙනවා කියන එක කොහොමද කියලා දකින්ද කිව්වහම මේ විඥාණය මෞපුසට නොපෙමිනෙන්නේ නම් මෞපුස කැටි බීජ කලයේ නාම රූප ආදී භාවයෙන් මිශ්‍රව පවතින නොහේ තමයි. ඒ කියන්නේ මෞකුසක තියෙන බීජ කලලේ විඥානය කියන ධර්මතාවයක් නාම ධර්ම කියන ධර්මතාවයක් රූපෙට නොපෙමුණුනොත් රූපය තුල විතරක්ම මෞකුසක තියෙන බීජ කලලේ තුල නාම ධර්මයක් තියනවද කියලා අහනවා. මෞකුසක විඥානයක් නැත්තම් ගන්ධබ්බේකුගේ ලැබීමක් නැත්නම් විඥානයකගේ පැමිණීමක් නැතිනම් මෞකුසක දෙමෞපියන්ගේ එකතු වීම නිසා ගර්භාෂයේ තැන්පත් වෙන බීජ කලලේ තියෙන රූප ස්වභාවයක් විතරනේ. තේරෙනනේ. ඒකයි නාම රූප ආදී භාවයෙන් මිශ්‍රව පවතිනවද කියලා අහන්නේ. නාම රූප දෙකම තියෙනවද කියලා අහනවා. විඥානේ එන්න කලින් නාම රූප දෙකම මේ මෞකසක තියෙන බීජ කලලේ තියෙනවද කියලා අහනවා. නෑ කියනවා. ඒ කියන්නේ රූප ඒකට අයිති කොටස් ටික විතරයි තියෙන්නේ. එහෙනම් දකින්ද මේ හේතුවෙන් මේ නාම ධර්ම මේ රූපෙට කැමිනෙන නිසායි මේ නාම රූප වෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ නිසා විඥාන පත්‍ය නාම රූපං කියනකොට මේ කර්ම විඥානේ නිසා නාම රූප වෙනවායි කියන ධර්මතාවය දකින්න කියනක පෙන්වනවා. ඊට පස්සේ පෙන්වනවා නාම රූපච්ඡ විඥානං කියන මේ කාරණාව කොහොමද දකින්නේ කිව්වහම මේ නාම රූප දෙකේ උපකාරී විඥානේ නොලබන්නේ නම් මත්තේ ඉපදීමක් වෙන්නේද කියලා. නැහැ. එහෙනම් මේ විපාක නාම රූප දෙකේ උපකාරයේ අද ලබන නිසායි විඥානයේ නැවත ප්‍රතිසන්දියක් ලැබුණා. ප්‍රතිසන්දියක් නෙවෙයි. ඒ කියන්නේ දැන් විඥානයේ මෞකුසට දැසගෙන හදපු නාම රූප දෙක තමයි වර්ධනය වෙලා මේ සලආයතන පත්‍යය පස්ස කියන තැන දක්වා තියෙන්නේ. හරිද? ඔය තියෙනකොට විපාක නාම රූප දෙකේ පැත්ත. පෙනෙන ඇහෙන ඒ විපාක නාම රූප දෙකේ පිහිට ලැබුවේ නැත්නම් විඥානේ මට මෙහෙම ඉන්නකොට අම්මා තාත්තා අයියා අක්කා ගෙවල් දොරවල් කියලා දැනුමක් තියෙයි. මේ දැනගැනිල්ලට පිහිට තියෙන්නේ මොකෙන්ද? මේ විපාක නාම රූප දෙක නිසා නෙමෙයිද මේ කර්ම විඥානේ තියෙන්නේ? එහෙනම් මේ කර්ම විඥානේ නිසා නැවත නාම රූප වෙනවායි කියන ධර්මතාවයක් තියෙන්නේ. ඒ කියන්නේ අම්මා තාත්තා අයියා නැත්නම් රන් රිදී මොන හරි දෙයක් සිහි කරලා ඒක ගන්න මම දැන් යනවා වගේ මරණසන්න මොහොතේ මේ දෙයක් සිහි කරලා ගන්න යනකොට විඥානේ ආපහු රූපයකට දැස ගන්න. ආයත් උපදින. එතකොට මේ සත්වයේ යෑමක් නෙමෙයි ධර්මතාවයක්. තේරුණා නේද කියන්නේ? ඒ
නැත්නම්
ධර්මතාවයේ තුල කියන්නේ බලයෙන් තුන සත්‍යකම ඒ අනුව එලි ක්‍රියා කරන කෙනෙක් වගේ ඉන්නවා. මොකද බලයෙන් නම් ඒක එතන මෙතන තියෙන්නේ ධාතු ස්වභාවය. අපි මිනිස්සයෝ සත්තු බල්ලු දෙවියෝ කියලා අපි කියන්නේ මේ නාම රූප දෙක ඇත්තම දන්නා කම නිසා. නමුත් එතන මේ වගේමම තමයි විඥානය නිසා නාම රූප වෙනවා. නාම රූප නිසා ආයතන හැදෙනවා. ආයතන නිසා ස්පර්ශ වෙලා ස්පර්ශ වෙනවා කියන වේද ස්පර්ශ නිසා වේදනාව ඇති වෙනවා කියන ධර්මතාවයක් තියෙයි. එතනද අවිද්‍යාව නිසා තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යොමු වෙලා ඒ රූපේ යට තමන් වෙනවා. ඒ වටපිටාවේ ඉන්න සත්තු යට නැද වෙන මේ වගේ එතන කෙලස් ටිකට එතන ලෝකය හැදෙනවා. මෙතන තේරුම් ගන්න තියෙන අපහසුව අපිට දැන් අපිට කිසිම වෙලාවක අපි හිතාගෙන ඉන්න මේ මිනිස්සු සත්වයෝ මැද්දේ අපි ඉපදිලා මිනිස්සු සත්වයෝ නැදයිවෙක ඉන්නව නෙමෙයි. ස්කන්ධ ටිකක් තමයි හැදුනේ. මේ ආයතන ටික ඔක්කොම නිර්මාණය වෙලා තියෙන්නේ ස්පර්ශ ආයතන 6 හැදිලා තියෙන්නේ පුරාණ කර්ම ප්‍රත්‍යයෙන්. මේ ස්පර්ශ ආයතන 6 වර්තමාන ඇත්ත නොදන්නාකම නිසා ඇති කරගන්න කෙලෙසේටයි මිනිස්සු දෙවියෝ බල්ලෝ කූසෝ උපද්දවා ගන්නෙ. ඒකද සත්‍යය කිසිම වෙලාවක දිගින් දිගට යනවා නෙමෙයි. දැන් මං කිව්වේ අද ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා අයියා අක්කලා ඉන්නවනේ. හරි. මේ අයියලා අක්කලා අම්මලා තාත්තලා ඔයගොල්ලන්ට හැදුනේ කොහොමද? විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් රූපයකට පැමිණලා ওই කෙනා කෙනාගේ කය සවිඥානික කරලා ඇහැ කන දිව නාසය කියන ආයතන ටික හදලා ওই ආයතන ටිකෙන් කළේ රූපයක් පෙන්වන එක සද්දයක් අස්සන එක විතරම. ඔය රූපයට ඇහෙන සද්දෙට මේ මගේ අම්මා මේ මගේ තාත්තා අයියා අක්කා මල්ලි කියලා හිතුවේ ඕගොල්ලෝම. පෙනෙන දෙයට අපි මේ විදිහට හිතලා දැනගත්තේ කියන එක දන්නේ නැති නිසා ඔය සිත මේ විපාක නාම රූප දෙක පැත්තට නැඹුරු කරන එකට තමයි තණ්හා උපාදාන බව කියලා කියන්නේ. තව පැත්තකින් ගත්තොත් උපාදානය කියලා කියන්නේ දැන් මේ ඇහැට පෙනෙන සතර මහා ධාතු රූපය ඕගොල්ලෝ සත්වයේ කියලා අත්වාද උපාදානයෙන් අරගෙන තියෙන උපාදාන වශයෙන් අරගෙන මේ රූපේ තියෙන්නේ. මේ සතර මහා ධාතු රූපේ කෝපේ කියලා උපාදාන වශයෙන් අරගෙන තියෙන එක තමයි කාම උපාදානය කියලා. හිතේ තියෙන කෝපය කියන ගතිය මේ හිතේ තියෙන කෝපය කියන ගතිය මේ රූපේ කෝපය කියලා ගත්තහම මේ රූපේ උපාදාන වශයෙන් අරගෙන මේ රූපේ සත්‍යය කියලා ගත්තහම උපාදාන වශයෙන් අරගෙන එතකොට මෙන්න මේ ඒක උපාදානේ බයං දිස්වා ජරා මරණ සම්භවේ. ජරා මරණ ඇති කරන උපාදානයේ බයක් වශයෙන් දකින්න. ඕගලන්ට ඉපදීම මරණ දෙක ලබා දීලා තියෙන උපාදාන කියන කෙලෙසින්, තණ්හා උපාදාන කියන කෙලෙසින්. ස්කන්ධ ටික මත තණ්හා උපාදාන කියන උපාදාන කියන වචනය ගන්න එපා. වචනේ මේ සැබෑ අර්ථය අපි ගව නැතිකම මේ තියෙන්නේ. ඒ කියන්නේ තනියම ඕගලන්ට අම්මව තාත්තව සිහි කරන්න පුළුවන්කම තියනවා නේද? දැන් සිහි කරනකොට හිතේ බලන්න සම්පූර්ණ පුද්ගල නිමිත්තක් තියෙනවා. දැන් අම්මා කියලා සිහි කරනකොට කෙනෙක් පුද්ගලයේ කියන හැඟීම තියෙනව නේද? කොන ඕකට තමයි අත්වාද උපාදානය කියලා කියන ඔය ගතියට. ඇස් ඉදිරි පිට සතර මහා ධාතු රූපේ එනකොටම වේගෙන්ම ඕගොල්ලෝ ওই ගතිය සිහි කරගන්න එක කරන්නේ. දැන් ওই නිමිත්ත තුල මේ අම්මා කියන ගතියත් තණ්හාවත් ආදර දෙන යත කියන ගති ටිකක් තියෙනවා. ඇස් ඉදිරි පිටට එන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද ධම්මස්නහර කියන කොටස් ටික පටේ. පිත්තෙන් තරව කියන කොටස් ටික ආපෝ. එතකොට උෂ්ණය කියන්නේ තේජය. වාත කොටස් කියන්නේ වාතය. සතර මහා ධාතු රූප මිටියක් විතරයි ඇස් ඉදිරි පිටට එන්නේ. එනකොට මේ හිතේ තියෙන ගති ටික ශනිකව සිහි කරගන්නවා. අපිට හිතෙන්නේ මේ පුද්ගලයා එනවා කියලා. ඒ ආපු ගති ටික මේ රූපෙට අයිති කියලා හිතනකොට අපි දැක්කනම් රූපේ දකින්නට මගේ මනසේ තියෙන මේ තණ්හාව උපාදාන කියන ගති ටික අපෝ සිහි කරගත්ත කියලා ප්‍රශ්නයි. නමුත් අපිට සිහි වෙන දේ ඇස් ඉදිරි පිටට ආවේ මෙබඳු රූපයක් සිහි වුණේ මෙබඳු දෙයක් නේද කියලා නොදන්නකොට මේ දෙකම එකතු කළා අපිට හම්බ වෙන අවසාන උත්තරය මොකද්ද? ජාති. කෙනෙක් නිර්මාණය වෙන මේ රූපයක් මගේ වෙන. එතකොට මේ කෙලේ තිබුණේ ඒ වගේම තමයි තමන්. කෙස්ලොම් නියද තම්මස් කියන මේ කොටස් 32 පාට. පිටින් තරව කියන්නේ ආපෝ. එතකොට දවන තවන ස්වභාවයේ තේජු, හමන විඳන හැකිලන ස්වභාවයේ වායු. සම්පූර්ණ රූපമിതി සතර මහා ධාතු. සතර මහා ධාතු රූපයේ පරිහරණය කරන ගමන් මේ මම කියන හැඟීම තියෙන්නේ. මේ රූපය නිසා මෙබඳු කෙලෙසයක් තියනවා සිතේ යෙදিলা කියලා දන්නේ නැති වුනහම ඒ හිතේ තියෙන කෙලෙසය මේ රූපය දෙකම එකතු කරලා තමන්ව උපද්දවාගෙන ඉන්නේ. දැන් මේ මම කියලා මගේ අතපය තියෙන තමන් කියලා. එතකොට එයා දන්නවා මේ පුද්ගල භාවයේ ඉපදීම දුකක් කියලා දන්නවා. දුකට හේතුව හැටියට දකින්නේ මොකද්ද? ප්‍රතිසන්දි වශයෙන් පැමිණි ස්කන්ධ ටිකට වර්තමානයේ ඇත්ත නොදන්නා කම නිසා ඇති කරගන්න කෙලෙස් ටික තැබීමයි කියලා දන්නවා. අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා පෙර කර්ම ටික දන්නවා. විඥානාම රුසලයන් පස්ස වේදනා කියලා කියන්නේ දැන් ස්කන්ධ ටික හැදුන හැටි දන්න. තණ්හා උපාදාන භව කියන්නේ දැන් ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා ඇති කරගන්න තණ්හා පුද්ගල භාවය කියන ගති ටික ස්කන්ධ ටිකට ආපහු තබල පුද්ගලයක් නිර්මාණය කරගෙන දුක් විඳින බව එයා දන්න. ඒ පටිච්චසම්පාද සිද්ධියෙන් පෙන්වන්නේ කෙනාව හදාගෙන ලෝකයේ හදාගෙන දුක උපද්දවාගෙන තියෙන හැටි පෙන්වනවා. ඊට පස්සේ මේ විඥානාම රූප සලසන පස්ස වේදනා කියන තැන දක්වා කරන්න මුකුත් අපිට නැහැ. මේ ටිකේ ඇත්ත දැකලා තණ්හා උපාදාන කියන ගති ටික නැතිකොළොත් නැති කරපු ගමම නැති වෙන්නේ මොකද්ද? ජාති. තමන්ගේ අනිත් අයගේ පුද්ගලයන්ගේ දේවල් වස්තුන් වල ඉපදීම නැති වෙනවා. ඉපදීම නැති වුණොත් වෙන්නේ මොකක්ද? චරා මර දුක නැහැ. දුක නිරුද්ධ වෙනවා කියලා දන්නවා. ඒ නිසා මෙයා මේ ස්පර්ශ ආයතන 6 පිරිසිඳ දැකලා ස්පර්ශ ආයතන 6 තණ්හා උපාදාන නැති කරන්නේ නැත්තම් රත්තරන් රිදී මුතුමැණි කාර් වාහන තියනවා කියලා පෙන්වලා තණ්හා වැති කරන ගතිය. වැරද්දට පෙන්වලා තණ්හා වැති කරනවා. වැරද්දට පෙන්වලා දිට්ඨිය ඇති කරන සත්‍යයේ පුද්ගලික ආත්මයක් කියලා. මේ වැරද්දෙන් කරන්නේ තණ්හා උපාදාන කියන ගති ටික පෙන්වන්නේ. මේ අවිද්‍යා සංකාරයෙන් කරන්නේ තණ්හා උපාදාන කියන ගති ටික ඇති කරවන්නේ. වැර ඇත්ත පෙන්වන්න නැති වුණා. ඉතින් කෙටියෙන් ගත්තාම දර්ශනයකින් පහකට යුතු කෙලෙස් කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය හරියට දන්න කෙනා. උබ්බන්තේ කංකති නැහැ. කියන්නේ සත්‍ය කොහෙවත් ඉඳලා ආවද? කොහාටවත් යයිද කියන ගති නැහැ. එයා දන්නවා කොහෙවත් ඉඳලා ආවේ නැහැ කවුරුත්. මෙතන හටගත්තේ කර්ම ප්‍රත්‍යයෙන් ස්කන්ධ ටික. ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා වර්තමාන කෙලෙස් ටිකකින් තමන්ව අනිත් සත්ව පුද්ගල භාවයේ ලෝකේ උපද්දවාගෙන දුක් විඳිනවා කියලා දන්නවා. එතකොට මේ සත්වය පුද්ගලයා කොහෙවත් ඉඳලා ආවන්නේ මේ විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටික තබලයි ඇති කරගත්තේ කියලා දකින්නවා. ඔන්න පුද්ගලයා හැදුන හැටි දන්නවා. එතකොට මේ විපාක ස්කන්ධ ටික පිරිසිඳ දැකලා කෙලෙස් ටික නැතිකොළොත් පුද්ගලයාගේ ඉපදීමත් ලෝකේ ලෝක නිරෝධියත් වෙනවා කියලා දන්න. ඒ නිසා මරණයෙන් පස්සේ මේ සත්‍යය ඉපදෙනවා. සත්‍යය ඉපදෙන්නේ නැහැ. මම ඉපදෙන්නේ නැහැ කියන දෘෂ්ටියකුත් එයාට නැහැ. ඇයි? අද අවිද්‍යාව විතරන නැවතත් මේ වගේ ස්කන්ධ ටිකක් හදලා එදාට ස්කන්ධ ටික පිරිසින් දකින්න බැරුව කෙලෙස් ඒ ස්කන්ධ මත පතිත වුණොත් ආයත ලෝකෙ නිවිදිර හැදෙන හැටි දන්නේ. ඒ හින්දා කිසිම වෙලාවක සත්‍යය කොහෙවත් ඉඳන් ආවවත් කොහාටවත් යනවවත් කියලා එයා දකින්නේ නැහැ. එයා හෙරපසු දුවන්නේ නැහැ. උබ්බන්තේ අපරන්තේ කංකති නැහැ. කෙසේද කෙසේද කියලා විමති නැහැ. එයා දන්නවා දුක කියන එක වර්තමානයේ වැරද්දකින් හදාගත්ත එක. පංච උපාදාන කන්ද දුක්ඛ කියන එක. ඉස්කන් ස්පර්ශ ආයතන 6 දක්වා මේ ඇහැට රූප පෙනෙන කනට ශබ්ද ඇහෙන තැන දක්වාම දෝෂයක් නෑ. අර අඹ ගහ වගේ තමයි. මේවැ නෑ පැලවෙන්න කිසිම දෙයක්. කෙලෙස් නෑ, කර්ම නෑ. මේ ඇහි රූපේ කන ශබ්ද මේවැ පෙනෙන ඒවා කිසිම දෙයක දෝෂයක් නෑ. රහත් තුමත් ඔය මට්ටම තියෙන. හැබැයි මේ පෙනෙන ඇහෙන ආයතන ටිකේ ඇත්ත ඇතිහැටි නොදන්නාකම නිසා වර්තමානයේ ඇති කරගන්න තණ්හාවක් තියෙනවනම් සත්පුද්ගල හැඟීමක් උපාදාන ගතියක් තියෙනවනම් මෙන්න මේකයි දෝෂේ. මොකද්ද දෝෂේ? ඒකෙත් දෝෂේ මරණයෙන් පස්සේ නේ. මේ තණ්හා උපාදාන කියන එකේ දෝෂේ මොකද්ද? ජාති ඇති කරනවා. මේ කෙලෙස් ටික විපාක ස්කන්ධ ටිකට තබලා පුද්ගල භාවයෙන් ඒ පුද්ගල භාවය නිර්මාණය වුණහම දුකෙන් මිදෙන්න පුළුවන් කමක් ඇත්තෙම නෑ. දුක කියන එක එනවමයි කියන එක එයා දන්නවා. දැන් මේ දුක අතීතයේ ඉඳලා ගෙනාවෙන මේ විදිහට අම්මා මේ නම තියෙන මේ ගම තියෙන මේ වාසගම තියෙන මේ අම්මා මැරිලා දුක් විඳින්න වෙනවා කියලා අතීතෙන් ගෙනාවේ නෑ. අනාගතයට අරගෙන යන්නෙත් නෑ. ඈ නැත්තම් මේ නම තියෙන මේ ගම තියෙන මේ තමන්ව මේ වාසකම තියෙන මේ විදියේ වූ මේ අතපය ඇති මේ තමන්ට එන දුක අරගෙන ආවේ නැහැ. මේක ගෙනියන්නේ නැහැ. මේක මේ දැන් හදාගන්න සිද්ධියක් කියන්නේ. ඔය පටිච්ච සම්පාද සිද්ධියෙන්ම කියන්නේ ඕක. පටිච්ච සම්පාද සිද්ධියෙන්ම පෙර අවිද්‍යා කර්මෙන් පටන්ගෙන ස්පර්ශ ආයතන 6 දක්වාම කියන්නේ මොකද්ද? කෙනෙක් ගැන නෙමෙයි ධර්මතාවයක්. මේක හීන ධාතුවේ පිහිටියොත් විඤ්ඤාණාම්බ සලායතන පස්ස වේදනා කියලා අපාය, പ്രേත ලෝකේ, නිරේ ලෝකේ, තිරිසන් ලෝකේ කියනවා. ප්‍රණීත ධාතුවේ පිහිටියොත් මානුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ කියලා කියනවා. තාම එතන සැප දුක් විඳින පුද්ගලයෝ නිර්මාණය වෙලා නැහැ. දුක තියෙන විඳිනා. එතකොට ඒ ස්පර්ශ ආයතන 6 ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා වර්තමානයේ ඇති කරගන්න තණ්හා උපාදාන කියන හිතේ තියෙන ගති ටික අර ස්පර්ශ ආයතන 6ට තබල අපායේ උපදිනවා. තිරිසන් ලෝකේ උපදිනවා. പ്രേත ලෝකේ උපදිනවා. අසුර ලෝකේ උපදිනවා. ඉපදුනහම අර දුක් වූ ස්පර්ශ ටික ඔක්කොම Tamante විඳින්න වෙනවා. උපරදා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යවකලාප සූත්‍රයේ යවහල් ගෝණියකට මිනිස්සු 6 දෙනෙක් ඇවිල්ලා මෝල් ගහක් අරගෙන තලනවලු. තලනකොට මෝල් ගස් පාරවල් 6ක් වැදිලා තැලෙන මේ යව මිටි හොඳටම තැලෙනවා. එහෙම තලතලා ඉන්නකොට තව 7 දෙනෙකුත් ඇවිල්ලා මෝල් ගහක් අරගෙන තලනවලු. මෝල් ගස් පාරවල් 6කින් කාලා තැලෙන යවමිටි 7 වෙනි පාරක් නිසා දෙහිවින් තැලෙන. මහන්නේ ඒ වගේ මේ ස්පර්ශ ආයතන 6න් ලෝකයාට එන්නේ දුක්ක්මයි දුක් ස්පර්ශයක්. ඒ නිසා දෙහිවින් තැවෙනවා. ටික කාලයක් යනකොට 7 වෙනියකුත් වෙනවා නන්දි රාගේ මේ මම කියලා එක්කෙනෙකුත් එයා නිසා දෙහිවින් තැවෙනවා කියනවා. තේරුණා නේද? ස්පර්ශ ආයතන 6න් දුකට කියනවා මේ කය කෙලවර කොට ඇති වේදනා කියලා. හත් වෙන නිසා එන දුක තියෙනවනේ. ඕකට කියනවා කෙලෙස් නිසා ඇතිවෙන දුක කියලා. අර 6 දෙනාගේ මෝල් ගස් පාරවල ඛණ්ඩ වෙනවා කියන එක ධර්මතාවයක්. දැන් ඒ දුක් ටික විඳින්න වෙනවා මෙතන. එතකොට හත්වෙනියා කියලා කිව්වේ නන්දිරාගේ කියලා කිව්වේ මේ තමන් කියන හැඟීම. දැන් අන්තිමට රූපවල සැප දුක් විඳින්නේ කවුද? තමන්. සද්ද අහලා සැප දුක් විඳින්නේ කවුද? තමන්. ගඳ සුවඳ අහලා රස විඳලා ස්පර්ශ ලැබලා අරමුණු හිතලා සැප දුක් විඳින්නේ කවුද? තමන්. මං කියන්නකෝ, මට කියන්න දැන් ඔය ආයතන හයෙම සැප දුක් විඳින තමන් අයිති කොයි ආයතනද? ඔය ආයතන හයට අමතරවත් තියෙනවද ආයතන තව? ඉතින් ඔය හයෙම විඳින තමන් ඉන්නේ කොයි එකේද? දැන් හයෙම විඳිනවනේ කෙනා. දැන් එයා ඉති එතකොට කොහකටද? පෙනෙන ආයතනටද, රූප ආයතන, සද්ද ආයතනද, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටම්බ ආයතන, ධම්ම ආයතන කොයි එකටද ඉති කෙනා? එහෙම එකින් එකට බැලුවොත් කෙනෙක් නැහැ. නමුත් ඔය ආයතන හයෙන්ම සැප හෝ දුක් විඳින්න පුළුවන් කාටද? තමන්ට. මම තමයි රූප බල සැප දුක් විඳින්නේ. මම තමයි සද්ද අහන්නේ. ගන්ධ සුවඳ ලබන්නේ කියලා හත් වෙනියෙක් ඉන්නවනේ. ඔන්න ඔය හත් වෙනියටයි ජරා මරණ දුක තියෙන්නේ. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අපේ සංපයෝගෝ දුක්ඛෝ, පිහේ විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං, සංගිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කිව්වේ හත් වෙනිය සන්තක දුක් ටිකට. මොකද්ද
මේ වෙන වර්ණ සම්මාත්‍රයේ
කියනවා නම් මේ සිදුවී ගත්ත හේතු නිසා මේ මතකද? එතනින් නෙමෙයි බලන්න ඕනේ. ගම් අපිට මේ රූපේ හැඩේ ගත්තාම මේ පෙනෙන වර්ණ සටහන අයිති මහ භූතයන්ටමයි. ඒකයි චත්තාරෝ මහ භූත චතුර්ණංච මහ භූතන උපාදාය රූප. සතර මහ ධාතුන්ගේ උපාදාය රූප. වර්ණ සටහන අයිති අපිට නෙමෙයි. අපිට ඔසෝලා ගන්න බෑ. මහ භූතයන්ගේම පෙනෙන හැඩේ. ඔය වස්තුව ඔහොමම තියෙද්දි මහ භූත ටික අවකාශයේ රූපේ පිහිටලා තියෙන හැඩය හඳුරන්න පුළුවන් ඊටත්. රූපකින් තොරව රූපේ හඳුරන්න පුළුවන් කමක් නැහැ. රූප සංඥාවක් නැහැ. රූපයක් නැතුව සංඥාවක් එනවද? හඳුරන්න පුළුවන් හැඩයක් හම් වෙනවද? මේ රූපේ හඳුනන්න පුළුවන් කම තියෙන්නේ හිතේ. හිතට තමයි හඳුනන්න පුළුවන්. හැබැයි මොකද්ද හඳුනා ගන්න පුළුවන්? රූපේ මේ සතර මහා ධාතුව, අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙන හැඩයට තමයි වර්ණ සටහන කියලා කියන්නේ. ඒ වර්ණ රූපයෙන්ද දකින්න වෙන්නේ අපිට මහ භූත ටිකමයි. මේ වර්ණ සටහනෙන් කියනවා මහ භූත ටික දැන් අවකාශ ධාතුව තුල මෙහෙමයි තියෙන්නේ කියන එකයි යා කියන්නේ දෙන සංඥාව. ඉබඳු මහ භූත ටික අවකාශ ධාතුව තුල තියෙන හැඩේ මේ. ඒ හැඩේ අපි හිතෙන් හඳුනනවා. හඳුනන දෙයට අපි හිතන්නේ. දැන් අපිනේ හඳුනන්නේ. හඳුනන දෙයට අපි හිතනවා මොකද්ද කෝපේ කියලා. මේ රූපයයි මේ නාමයයි රූපේ සතර මහා ධාතු අවකාශ ධාතු තුල පිහිටි හැඩේ. හැඩේ හඳුනනවා. මේ හැඩ සටහනේ රවුම් බව, හතරස් බව හඳුනා ගන්න. හඳුනාගත්ත හැඩේට අපිම හිතනෝ කෝපේ කියලා. ඒ රූපයයි අරමුණ විඳන හඳුනලා කල්පනා කරපු ගති ටික. මේ නාමයයි මේ රූපයයි දෙකම එකතු කරලා දැනගන්නවා අපි මේ හැඩේ කෝපේ කියලා. එතකොට හොඳට බලන්න අපි කෝපය කියලා දැනගන්නකොට විඥානයේ මායාවක් කියන්නේ මේක හොඳට ආපහු ගියොත්. කෝපය කියන එක එකතුන්නේ කොතෙන්ටද කියලා බලන්න. මේ හැඩේ හඳුනනවා කියන තැනට නේද? හඳුනන දෙයට යත්හා යතනං සංජානාති තත තතනං වෝහරති. යම් යම් ආකාරයකට හඳුනයිද ඒ ආකාරයට විවහාර කරනවා. හඳුනන විදිහටයි අපි හිතන්නේ. දැන් අපිනේ මේ හඳුනන්නේ නේද? මේ හැඩේ හඳුනනෝ හඳුනන හැඩේට හිතනව මොකද්ද? ඕකේ. ඊට පස්සේ හඳුනන්නේ මොකක්ද? රූපේ. රූපේ කියන්නේ මොකද්ද? සතර මහා ධාතු හෝ උපාදාය රූප. උපාදාය රූප කියන්නේ සතර මහා ධාතු අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙන හැඩේ. ඔන්න ඉස්තෙල්ලා මහම්බුනේ සතර මහා ධාතු අවකාශ ධාතුව තුල රාශි වෙලා තිබුණු හැඩේ. ඔය හැඩේ හිතෙන් විඳි, ඔය හැඩේ හිතෙන් හැඳුනු. එතකොට නියම විදිහට හඳුනන මේ සංඥාව සතර මහා ධාතු රූපයක හැඩයක්නේ තියෙන්නේ. හරි. නමුත් ඔය හැඩයට අපි කෝපය කියලා හිතුවාම මේ නා හිතපු නාම ධර්මයි මේ රූපයයි දෙකම නිසා ආපු දැනගෙන්න කියන්නේ මේ හැඩේ කෝපය කියලා. එතකොට ඉබේමයි ප්‍රපංච වෙලා තියෙන මේ හිත. ඇයි දැන් දැනුම ඇවිල්ලා තියෙන විඥානේ මායාවක් කියන දැනුම ඇවිල්ලා තියෙන්නේ මොකක්ද? මේ හැඩේ සතර මහා ධාතු රූපේ හැඩේ කියන එක දැවිලා තියෙන උත්තරේ. නමුත් තිබුණේකනේ. නමුත් ඇවිල්ලා තියෙන උත්තරේ මොකක්ද? කෝ. දැන් මේ හැඩේ සතර මහා ධාතු රූපේ හැඩේනේ. ඔන්න ඉදිරියෙන් තියෙන මේ වස්තුව රූපේ හොඳට විශ්ලේෂණය කරලා බලන භෞතික தත්ත්වය සතර මහා ධාතු. සතර මහා ධාතු රූපේ හැඩේ. අවකාශ ධාතු රාශියලා තියෙන. රූපේ හැඩේ හඳුනනවා. හඳුනන්නේ හිතෙන්. රූපේ හඳුන ගන්නවා මේ හැඩේ හඳුන ගන්නවා. හඳුන ගන්න හැඩේට හිතනවා අපි මොකක්ද? හාමුදුරමක් කියලා හිතනවා. දැන් හඳුනන්නේ අපි රූපේ සතර මහා ධාතු සතර මහා ධාතු අවකාශ ධාතු තුල පිහිටි හැඩේ. හැඩේ ඒ හැඩේ හඳුනන්නේ හිතෙන්. හඳුනන දෙයට හිතනවා. අපි හඳුනන දෙයට හාමුදුරමක් කියලා හිතනවා. මේ හිතපු දෙයි හඳුනපු දෙයි ටිකට විඳපු දෙයි ටිකට කියනවා නාම. ඒ ටික ලැබෙන්න උපකාර වෙච්ච රූපෙට කියනවා රූප. මේ නාමයයි මේ රූපයයි දෙක නිසා දැනගත්තේ මොකද්ද? හාමුදුරමක් කියලා. එතකොට විඥානේ මායාවක් කියන්නේ මම දැනගත්තේ හාමුදුරමක් කියලා. දැන් මෙතන තියෙන රූපේ සම්පූර්ණ සතර මහා ධාතු රූපේ මම හාමුදුරමක් කියලා දැනගත්තාම සම්පූර්ණ දැනගැනෙන්න ප්‍රපංචයයි. නමුත් මම දන්නේ නැත්තම් මේ විඥානේම මායාකාරයෙක්. මෙයා කිව්වේ බොරුවක්. මේ දැනගත්තේ බොරුවක් කියලා. මේක නෙමෙයි මේ දැනගෙන්න නෙමෙයි ඇත්ත. එතකොට එයා ප්‍රඥාවෙන් මේ විඥානේ දැක්කොත් ප්‍රඥාවෙන් විඥානේ ඇති උනේ මෙහෙමයි කියලා දැක්කොත් ප්‍රඥාවෙන් විඥානේ වටිනාකම අවලංගු වෙනවා. විඥානේ ගතිය දකින්න ප්‍රඥාව නැති වුණොත් විඥානේ ඇත්ත වෙනවා. එතකොට ඔන්න මම හාමුදුරමක් කියලා දැනගත්තාම දැන් ස්කන්ධයේ උදේ වේ දන්නේ නැහැ කියන්නේ ඒකට. ආහාර ප්‍රත්‍යයෙන් රූපය හැදිලා තියෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේ වේදනා සංඥා සංකාර ඒ කියන්නේ විඳින්න පුළුවන් බව හඳුනන්න පුළුවන් බව හාමුදුරමක් කියලා හිතන්න පුළුවන්කම ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තා. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හටගත්තා. මේ හාමුදුරුවන් දැනුම හටගත්තේ මෙහෙම නේද කියලා දැනගත්තා නම් හරියට හොඳට මෙතන තියෙන කාරණාව ලෙහෙනවා. ඒ කියන්නේ මේ අවුල ලෙහෙනවා. මේ රූපයට අයිති නැහැ. රූපයේ මෙබඳු දෙයක් ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේ මහ භූතයන්ගේ උපාදාය රූපයක් රූපේ. එබඳු රූපය ස්පර්ශය නිසා අරමුණ හිතෙන් විඳලා හිතෙන්ම හඳුනලා හාමුදුරමක් කියලා හිතෙන්ම හිතුවා. ඒ නාම ධර්මයි මේ රූපයයි දෙකම එකතු කළා නේද මේ හාමුදුරමක් කියලා දැනගත්තේ. දැනගෙනමක් ඇති වෙන්නේ මෙහෙම නේද කියලා ස්කන්ධයෙන්ගේ උදේවැය බැලුවා නම් මේ රූපය හාමුදුරුවෝ කියන මෝඩකම අහු වෙනවා. දැන් ස්කන්ධයන්ගේ උදේවැය අපි දන්නේ නැහැ කියලා කියන්නේ මේ මෝඩකම අහු වෙන්නේ නැහැ අපිට. එතකොට තියෙන දෝෂේ තමයි මේ දැනගත්ත නාම ධර්ම අරමුණු කළා හිත ඇහැ පැත්තට යොමු කළාම අපිට මේ හිතේ තියෙන ගති ටික රූප පැත්තට බහැලුවාම ඕකට තමයි මෙතනහ උපදන්න කියලා කියන්නේ. අපිට වෙන්නේ මේ රූපයේ කෙනෙක්ම වෙන වෙලා තමයි උපදින්නේ. හිතට දැනෙන්නේ මේ කෙනෙක්මයි කියලා. එතකොට දැන් මට මෙතෙන්දි කියන්න ඕනකම තිබුනේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික නැති වෙන්නේ දර්ශනය. දර්ශනයක් කියන එක තමයි චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ පටිච්ච සම්පාදයෙන් තොරව. පටිච්ච සම්පාදයේ තමයි කියන්නේ විඥානයේ රූපයකට වැසගෙන නාම රූප වෙලා ආයතන හැදිලා ස්පර්ශ වෙලා වේදනා ඇති වෙනවා කියන ධර්මතාවයක් මෙහෙම වෙන එක. මේ ධර්මතාවයේ ඇත්ත නොදන්නා කම නිසා වර්තමානයේ ඇති කරගන්න තණ්හා උපාදාන කියන මනසේ තියෙන මානසික ගති ටික නැවත මේ විපාක ස්කන්ධ ටිකට තැබුවාම ජාතිය පුද්ගල භාවයේ ලෝකේ ඉපදෙනවා. ඉපදිලා ජරා මරණ ශෝක පරිදේ සියලු දුක් ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා මේ පටිච්චසමුප්පාද ධර්මයේ තියෙන චතුරාර්ය සත්‍යය පෙන්වන්නේ. ඔන්න දුක ඇති වෙච්ච හැටි පෙන්වනවා. ඉපදීම නිසයි ජාති ජරා මරණ ශෝක පරිද දුක් දුන්නා. ඉපදීමට හේතු ටික තණ්හා උපාදාන. ඉපදීමට හේතුව භවයේ, භවයට හේතුව තණ්හා උපාදාන, උපාදානට හේතුව තණ්හා. තණ්හාවට හේතුව වේදනාව කියලා, වේදනාවට හේතුව මෙහෙම කියලා දැන් ස්කන්ධ ටික ධර්මතා ටික පෙන්වනවා. මේ වැටි වෙන්න තියම් හේතු තියෙන්නද? පටිච්චසම්පාදයෙන් අතීත වැරද්දෙන් වර්තමාන ස්කන්ධ ටිකක් හදාගෙන ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා ඇති කරගත්ත තණ්හා උපාදාන කියනකොට අපි කියනකෝ සත්ත්ව පුද්ගල ගතිත් සත්ත්ව පුද්ගලයන්ට කැමැත්ත. දැන් දරුවා කියලා සිහි කළොත්, මල්ලි කියලා සිහි කළොත් කෙනෙක් කියන කමක් තියෙනවා හිතේ, ආදර කෙනෙක් අද කියන කමක් තියෙන්නේ නේද? ඔය ගති ටික විපාක ආයතන ටිකට දැබුවහම ආපහු විපාක ආයතන ටික ස්කන්ධ ටික ඒ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා වර්තමාන ඇති කරගන්න කෙලෙස් ටික ආපහු ඒ විපාක ස්කන්ධ ටිකට තැබුවාම අපි උපදවා ගන්නවා මොකද්ද? තමන් උපදවා ගන්නවා තව සත්වයේ පුද්ගල. ඔන්න ඔතනයි තේසං තේසං නම් තේසං තේසං සත්තානං ධම්මි ධම්මි සත්ත්වනිකාය ජාති. දැන් අපි මිනිස්සෙ. එතකම් පඨවි ධාතුව මිනිස්යෝද? එහෙනම් මේ කයම සම්පූර්ණ පඨවි ආපෝ තේජෝ වායෝ නේද? එහෙනම් මේ කය මිනිස්යෙද්ද? සතර මහා ධාතුනේ. හරි. ස්පර්ශයෙන් හටගන්න වේදනා සංඥා චේතනා කියන චෛතසිකද මිනිස්යා? නෑ, ඒක ස්පර්ශය. නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න විඥානයේද මිනිස්යා? නෑ, ඒක නාම රූප ප්‍රත්‍ය. එහෙනම් මේ ස්කන්ධ ටික තියෙනවා. දැන් ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා මම කියලා, අම්මා කියලා, තාත්තා, අයියා, අක්කා කියලා මේ වගේ සත්පුද්ගල හැඟීමත් රන් රිදී මුතුමැණික් කියලා වටිනාකමින් යුක්ත කාම උපාදානයක් කියන මනස තියෙන ගති ටික මේ ස්පර්ශ ආයතන හයට තබන එකට තමයි තණ්හා උපාදාන භව කියලා කියන්නේ. තණ්හා උපාදාන කියන ටිකට කියනවා කර්ම භවය කියලා, ස්පර්ශ ආයතන හයට කියනවා උප්පත්ති භවය කියලා. එතකොට මනසේ තියෙන තණ්හා උපාදාන කියන ගති ටිකත් ස්පර්ශ ආයතන ටිකේ තියෙන උප්පත්ති භවයත් භවපච්චය ජාති කියන්නේ මේ කර්ම භවය උප්පත්ති භවය කෙරේ පිහිටියාම ඇති වෙන දේ තමයි මොකද්ද? ජාති. දැන් ස්පර්ශ ආයතන හයට මේ ධර්මයේ පෙන්වන්නේ මොකක් කියලාද? ඉපදීම කියලා නෙමෙයි, ඉද උප්පත්ති භවස්. මේ උප්පත්ති භවය. පුරේ කතස්ස කම්මස්ස ඉද පටිසන්ධිපච්චය ඉද උප්පත්ති භවස්. මේ උප්පත්ති භවයයි. වර්තේ උපත්ති භවය නැත්නම් ස්පර්ශ ආයතන ටික නිසා හදාගන්න කෙලස් ටිකට කියන්නේ වර්තමානයේ මොකද්ද? කර්ම භවය කියලා. කර්ම භවය උපත්ති භවය කෙරේ කිහිපය භවපච්චය භවයේ ප්‍රත්‍ය වුණොත් මොකද වෙන්නේ? ජාති. එතකොට ඔන්න දැන් හොඳට බලන්න උපත්ති භවය කියන්නේ විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතාව ටික ඒ ටික කෙනෙක් නෙමෙයි උපත්ති භවයේ ස්කන්ධ ටික. තණ්හා උපාදාන කියන ටික කර්ම භවයේ කෙලෙස් ටික. දැන් ওই දෙපැත්තේ අමතරව මොනවද තියෙනවද අපේ? දැන් පුද්ගලයෙක් ඉන්නවද? සත්වයෙක් ගැන જાතියක් කොහෙවත් තියේද? නැහැ. ඊට පස්සේ භවපච්චය જાති. මේ තණ්හා උපාදාන කියන කර්ම භවයේ ස්පර්ශ ආයතන හය කියන උපත්ති භවයට තබපු ගම වෙන්නේ මොකද්ද? ජාති. ඒ කියන්නේ කෙටියෙන් ගත්තාම ඕගොල්ලන්ට මේ මම කියලා සිහි කරගන්න පුළුවන්කම ඕගොල්ලෝ දකින්න ඕනේ කොහෙවත් ඉඳලා ආපු කෙනෙක් නෙමෙයි. මේ මම කියලා කොහටවත් යන කෙනෙක් නෙමෙයි. මේ රූපය ඇත්ත නොදන්නාකම නිසා මේ රූපේ මම කියන ගතිය මේ රූපෙට තබල වර්තමානයේ උපදවාගෙන පරිහරණය කරන්නේ. මේ දුක කියන එක තේරෙන්නේ. ඒ වගේම මේ අම්මා තාත්තා අයියා අක්කා පුද්ගලයේ සත්‍යය කියන එක උපදවාගෙන පරිහරණය කරන්න කියන එක පේන්නේ. කොහෙන්වත් ගෙනාවුවත් කොහාටවත් ගෙනියන්නවත් පුළුවන් යන්නේවත් නැහැ. මේ දුක ගෙනාවේ හෝ දුක ගෙනියන්නේ නැහැ. එතකොට ඉපදීමම දුක. තමන්ගේ හෝ අනිත් අයගේ හෝ අනිත් දෙයක ඉපදීමක් වුණොත් අවසන් වෙන්නේ ජරා මරණ දුකෙන්මයි කියලා එයා දන්නවා. ඉපදුණු කෙනෙකුට දුක නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ තමන් කියන හැඟීම තිබුණොත් හොඳට බලන්න මේ රූපේ දිරනකොට ඕගලන්ට රූපේ දිරනවා මම වෙනව පැත්තක පෙනෙනවා මේ මමම වයසට යනවා වගේ නෙමෙයිද පෙනෙන්නේ තමන් ජරාවෙන් පත් වෙන කෙනෙක් වෙලා මේ කයත කය පුරුල්ලන්ට බිත්තර දාන්න කැදල්ලක් වගේ කය රෝගයන්ට කැදල්ලක් කය නොයෙක් ධර්මතාවයන්ගෙන් අලුදු වෙන නමුත් ඒක තමන්ගේ වෙලා තිබුණොත් තමන් ළඩ වෙන්නේක් නෙමෙයිද ඉන්නේ මේ කය බින්දෙනවා බින්දෙන කය තමන්ගේ වෙලා තිබුණොත් තමන් මැරෙන්නේක් නෙමෙයිද එතකොට මේ කය තමන්ගේ වෙලා තියෙන තාක් තමන් ජරා මරණයෙන් යුක්තයි යම් වෙලාවක මේ කය තමන්ගේ නෝ දිරන්නේ මැරෙන්නේ ධර්මතාවයක් නෑ තමන්ට තමන් දිරන්නේ මැරෙන්නේක් නෙමෙයි මේ රූපේ හැටි රූපයේ තියෙන තාක් තියේ කැඩෙන බිඳෙන රූපේ කැඩෙයි බිඳෙන රූපේ බිඳෙයි පළුදෙන රූපේ පළුදුවේ ඒත් එයාට මට වුණා කියන හැඟීමක් නැහැ දුකක් නැහැ දුම්නතක් නැහැ වෙහෙසක් නැහැ කැඩෙන බිඳෙන රූප කැඩෙයි විනාශ වෙයි කුඩුවේ අනේ මගේ අම්මා මරුණානේ තාත්තා මරුණානේ අයියා මරුණානේ අයියට මෙහෙම එකක් වුණානේ මල්ලිට මෙහෙම එකක් වුණානේ කියලා එයාට අඬන්න බැලපෙන්නේ එහෙමයි නැහැ සතර මහා ධාතු එහෙම දුක නැහැ එයා සතර මහා ධාතු පිරිනෙන් දැක්කම සතර මහා ධාතුවේ නෑදෑයෝ නැහැ නෑදෑයන්ට සතර මහා ධාතු නැහැ සම්පූර්ණ අජරාමරයි කියලා කියන්නේ ජරාමර දුකෙන් මිදෙන. එතකොට ජරාමර දුකෙන් මිදෙන්න නම් ඉපදීම නැති වෙන්න ඕන. ඉපදීම නැති වෙන්න නම් කරන්න පුළුවන් එකම දෙයයි මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දැකලා දැන් තණ්හා උපාදාන කියන මේ කෙලෙස් ටික නැතිකොලොත් විතරයි මේ ඉපදීම නැති කරන්න පුළුවන්. මරණයෙන් පස්සේ නෙමෙයි මේ දැන් මේ ජීවිතේ. එතකොට ඒ නිසා එයා සෘතවතාරිය ශ්‍රාවකය ජාතික දුක්ඛ කියනකොට එයා සිහි කරගන්නේ අනිත් අය වගේ මව කුසෙන් ඉපදීම ඉපදුන එක සිහි කරගන්නේ නැහැ. ඔන්න උතරයි වෙනස. දැන් ලෝකේ ඉපදීම ජරා මරණයට හේතුවක් දුකක් කියලා දකිනකොටම සිහි කරගන්නේ කොතනද? අර මව කුසෙන් දිහි වෙන රූපස්කන්ධයගේ ආරම්භය කියන තැනයි ඉපදීම කියලා දකින්නේ. නමුත් යථාර්ථ වශයෙන් ආර්ය දර්ශනයේ දිඛයන්නේ ජාතික දුක්ඛ කියලා මේ පුද්ගල භාවයේ ඉපදීමයි වස්තුන්ගේ ඉපදීමයි සත්ත්ව පුද්ගලන්ගේ ඉපදීමයි ජාති කියලා කියන්නේ. ඒ නිසා තමයි ජරා මරණ දුක් ටික හම්බ වෙන්නේ කියලා දන්නේ. දුකට හේතුව ස්කන්ධ සහ කෙලෙස් ටික තණ්හා උපාදාන කියන කෙලෙස් ටික මේ උප්පත්ති භවයට ප්‍රතිවීමයි කියන එක තැබීමයි නැත්තම් පෙනෙන ඇහෙන දෙයට තමන් තුල තියෙන තණ්හා උපාදාන කියන ගති ටික තබපු එකයි මේ ඉපදින්න හේතුව කියලා දන්නවා. ඉපදීම නැති වුණොත් තමන්ගේ පුද්ගලයන්ගේ වස්තුන්ගේ දේවල් වල ඉපදීම නැති වුණොත් දුක එන්න කිසිදු තැනක් නැහැ. එකම එක භූමියයි මේ කය විතරයි ඉතුරු වෙන්නේ. කයට යමක් ස්පර්ශ වුණොත් විතරමයි සීත නිසා හරි පින්න නිසා හරි මැසි මදුරු ස්පර්ශයක් නිසා හරි බඩගින්නක් නිසා හරි දුක එන්නේ. එහෙම නැතුව දුක එන්නේ එයාගේ නැති වෙන්න දෙයක් නැහැ. ඇති වෙලා නැති නිසා. ඉපදීම නැති වුණොත් දුක නැහැ. දුක නැහැ. එතකොට ඉපදීම නැති වුණොත් දුක නැති වෙන්න නම් ඉපදීම නැති කරන්න පුළුවන් මොකද්ද? මේ ස්කන්ධ සහ කෙලෙස් කියන දෙක එකට එකතු වීම නතර කරන්න. ඒක වෙන්න නම් ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි දැකලා ඒ වරඹෙතින තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැතිකට යුතුය. මේ කෙලෙස් ටික නැතිකට යුතුය කියන උත්තරේ දෙන මොකක් නිසාද? නිවන දැකලා, ජාති නිරෝධය දැකලා, ඉපදීම නැති කරන්න පුළුවන් කියලා දැකලා. ඒ එයා එතකොට දුකක් දන්නවා, දුක ඇති වෙච්ච හැටි දන්නවා. තණ්හා උපාදාන භව කියනකොට කෙලෙස් ටිකයි ස්කන්ධ ටිකයි එකතු වෙච්ච එකයි මේ ඉපදීමට හේතු. ඉපදීම නැති වුණොත් ජරා මරණ දුක නැහැ. එහෙම නැති වෙන්න නම් භවය නැති වෙන්න ඕනේ. භවය නැති වෙන්න නම් මේ තණ්හා උපාදාන ගති ටික නැති වෙනවා. තණ්හා උපාදාන ගති ටික නැති වුණොත් විතරයි මේ උප්පත්ති භවයේ පැත්තට මේ කෙලෙස් ටික අරගෙන අපෝ යන්නේ නැත්තේ අපි. එතකොට ඉපදීම නැහැ. ඒ හින්දා තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැති කළා ඉපදීම නැතිකරන්ඩ ප්‍රතිපදාව හැටියට එයාට ලැබෙන උත්තරේ තමයි මොකද්ද? විපාක නාම රූප දෙක පිරිසිඳ දකිනවා. විපාක නාම රූප කියලා කියන්නේ
ඇහැට පෙනෙන අවස්ථාව ගන්න පෙනෙන අවස්ථාවේ ඇස් ඉදිරි පිටට ආපු රූපේ. රූපේ කිව්වහම මුකුත් නැහිතන්න එපා. යම් වර්ණ සටහනක් තියෙන චතුන්වංච මහ භූතානං උපාදාය රූපං. ඒක මහ භූතයන්ගේම උපාදාය රූපයක් මිසක මහ භූතයන්ගේ ගලවලා වෙන් කළා ගන්න බෑ. මහ භූත ටික අවකාශ ධාතුව තුල දැන් මේ වෙලාවේ මේ විදිහටයි ඉන්නේ කියන පණිවිඩය විතරයි එයා දෙන්නේ. එවන්දු විදිහට මහ භූත ටික අවකාශ ධාතුව තුල රාශි වෙන තී. ඔන්න රූප. ඔය අරමුණම හිතෙන් විඳලා ඒ රූපය විඳලා රූපය හිතෙන්ම හඳුනගන. හඳුනගත්ත දේත් තමන්ම හිතලා. හඳුනන යම් ආකාරයකට හඳුනගයිද මිනිස්සයා, ගෙදර, මුක්තිය, කිය රන් රෙදි කියලා හිතන. මේ නාම රූප පච්චය විඳින මේ නාම රූප දෙක නිසා දැනගෙන ඇති වෙනව නේද කියලා අපිට දැනගෙන ඇති වෙන හැටි හොඳට බලන්න. එතකොට ඉබේමයි ඕගොල්ලෝ මේ රූප පැත්තට යන්නේ නැති. ඒ කියන්නේ අපි හිතන ලෝකය රූපය තුල නෑ කියන එක ගැලවෙනවා ඉබේම මේ ස්කන්ධයෙන් උදේ වේ බලනවා. ඒ රූපය නිසා සිටේ තියෙන ක්‍රියාකාරීත්වයක් උත් දකින්න ඒ දෙකම එකතු කරලා දැනගන්න උත්තරේ නිවැරදි නෑ. කියනකෙන් ඔන්න ඔය ස්කන්ධයන්ගේ උදේ වේ බලන එක තමයි මේකට තියෙන ක්‍රමේ මාර්ගය. ඒකෙදි හතර මහා ධාතුන්ගේ රූප හැඩේ හිතෙන්ම විඳලා හඳුන්ලා හිතලා මේ නිසයි මෙහෙම දැනගත්තේ කියන එක දුර වැඩි නම් අපහසු නම් දැනට කෙටියෙන් මම කියන්නේ රූපය හොඳට බලන්න කනබුන ආහාරයෙන් හැදෙන්නේ කියලා හොඳට බලන්න. එතකොටත් ඔය වැඩේ වෙනවා මේ විඥාණයට රූපයට බැසගන්න ඉඩ නැහැ. නාම රූප දෙක නිසා විඥාණය ඇති වුණාට නාම රූප දෙකේ නාමේ හෝ රූපේ හෝ දෙකෙන් එකක හෝ ඇත්ත නොපෙන්නුවොත් තමයි මේ විඥාණය ආපහු මේ නාම රූප දෙක බැසගන්න ඉඩ තියෙන්නේ. ඒ කියන්නේ පිළිගන්න ඉඩ තියෙන්නේ. බැරලා රූපේ සතර මහා ධාතුයි කිව්වොත් මේ රූපේ හඳුනනමක් කියලා දැනගන්න එකට ගැලපෙන්නේ නැහැ නේ. තේරණේ නැත්තම් මේ අරමුණ විඳලා අරමුණ හඳුනලා හඳුනපු දෙයටයි හඳුනු කියලා දැනගත්තේ කියලා නාම ධර්ම ටික පෙන්වුවොත් රූපේ හඳුනු කියලා පිළිගන්න බෑ කියන එක තියෙන්නේ. නමුත් ওই ටික පෙන්වුවේ නැත්තම් හඳුනු කියලා දැනගන්නකොටම මේ රූපෙවත් ඒ නිසා ඇතිවෙච්ච නාමවත් කියන නාම රූප දෙකෙන් එකක්වත් ඕගොල්ලෝ පෙන්වුවේ නැත්තම් මොකද වෙන්නේ? මේ නාම රූප දෙක ගැලපෙනවා විඥාණය. එකෙන් හඳුරු කියලා දැනගන්නකොටම පිළිගන්නවා මේ රූපය හඳුරු කියලා පිළිගන්න සූදානම් ඉන්නේ. එතකොට ප්‍රපංචය ඉපදිනවා. ඒ නිසා හිත වඩවඩ සම ආනාපාන සතිය වගේ සමත කමඨහනක් වඩන්න ඕනේ. හිතේ හිතේ කතා කරන ගතිය විතර්ක දුර වෙනවා. එහෙම අඩු කර කර ඕගොල්ලෝ සිහි වෙන හැම තැනකම රූප ටික ඉස්තරලා බලන්න. රූප ටික දැන් අපිට රූප ටිකේ ඇත්ත ඇති හැටි පේන්නේ නැහනේ. අපිට පේන්නේ අම්මා තාත්තා අයියා අක්කා මල්ලි නංගි රන් රෙදි මුතු මැණික් කාර් බස් වාහන කියලානේ. ඒ නිසා දැන් ඕගොල්ලෝ අනුමානට අහලා තියෙනවා දන්නවා නාම රූප නිසා විඥානය වෙන හැටි. නමුත් රූප ටික ගැන දන්නවනේ රූප කියලා යමක් තියෙනවා නම් තියෙන්න පුළුවන් මොනවද? මහ භූත සහ උපාදාය රූප ටික විතරමයි රූප කියලා තියෙන්න පුළුවන්. ආය පුද්ගලයන්ගේ, සත්වයන්ගේ ද්‍රව්‍ය කාරණා වල රූප තියෙන්න බෑ. ඒ නිසා මල්ලි කියලා සිහි වුණොත්, යාළුවෙක් කියලා සිහි වුණොත් සිහි වෙච්ච අරමුණ ඒ රූපය මත තබන්න ඉඩ දෙන්න එපා. ඒ රූපය ඇත්ත හොඳට පෙන්වන්න. ඒ රූපේ සම්පූර්ණ බෙදලා කොම පොකොටස් වශයෙන් හෝ බෙදලා පෙන්වන්න. පටි ආපෝතී ජීව වායුවෙන් ධාතු වශයෙන් හෝ බෙදලා පෙන්වන්න. ඒ රූපේ හැදෙන්න ප්‍රත්‍ය කනබුන ආහාර පාම් බත් පාම් කවුමුණට මෙවැන්නේ හැදෙන්නේ කියලා හෝ පෙන්වන්න. මේ විදිහට හොඳට රූපේ පෙන්වනව තමන් හිතාගෙන ඉන්නේ පුද්ගල ඒ රූපේ පුද්ගලයෙක් කියලා හිතාගෙන ඉන්න මිමට ඉඩ තියන්නේ නැහැ. මම හිතන විදිහේ යාළුවෙක් හෝ පුද්ගලයෙක් නෙමෙයි රූපේ කියන්නේ. රූපේ කියන්නේ මෙබඳු දෙයක්. මම හිතාගෙන ඉන්න සහෝදරයෙක් නෑදෑයෙක් නෙමෙයි රූපේ කියන්නේ. රූපේ කියන්නේ මෙබඳු දෙයක් කියලා ඌදේ ඌ විදිහට පෙන්නනවා. රූපේ කියන්නේ මේ මම හෝ මගේ ආත්මේ හෝ ඌදයක් නෙමෙයි රූපේ කියන්නේ මෙබඳු දෙයක් කියලා තමන්ගේ ශරීරයත් පෙන්නනවා. එහෙම පෙන්න පෙන්න හිත වඩන්නේ, හිත වඩ වඩ පෙන්නනවා. එහෙම පෙන්වන්නේ ඇයි? පෙන්වන්න බැරි වෙන හැම තැනකම ඒ රූපේ යාළුවෙක් කියලා, අම්මා තාත්තා කියලා, තමන්ව කියලා හිතේ තියෙන ගති ටික රූපේ මත තබල පුද්ගල භාවයේ උපද්දල දුක ඇති කරනව නේද කියලා දන්නවා. දුක නැති කරන්න තමන්ගේ හෝ පුද්ගලයේ ඉපදීම නැති වෙන්න ඕන, ඉපදීම නැති වෙන්න නම් මේ කෙලෙස් ටික රූපෙට දැස ගන්න නැති වෙන්න ඕන කියලා දන්නවා. ඒ හින්දායි හිත වඩ වඩ මේ රූපය ඇත්ත පෙන්නවා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා. ඔන්න ඔය ටික හොඳට පෙනෙන මට්ටමට එනකොට දර්ශනයක් මේ දුක දුක ඇති උනේ මෙන්න මෙහෙමයි. ඉපදීම ඇති උනේ ස්කන්ධය කෙලස් ටිකයි දෙකම නිසයි. ස්කන්ධය කෙලස් දෙක ස්කන්ධ පිළිසින් දැකලා කෙලස් ටික නැති කරපු දවසට ඉපදීම නැති වෙලා ජරා මරණ දුකෙන් මිදෙනවා කියන නුවණ ආවහම හොඳට පැහැදිලි අතීතෙදිත් වෙලා තියෙන මේ සිද්ධියම මිසක අතීතෙදි ස්කන්ධ ටික ඇත්ත නොදන්න කම නිසා කෙලස් ටික තබලා ලෝකේ දුක උපද්දවගෙන ඉන්නේ. අනාගතයටත් එහෙම. එයාට දුක දුක ඇති වෙන හැටිත් ගැන නුවණ. මිසක සත්‍ය පුද්ගලයෙක් ආව හෝ යනව හෝ ගැන ප්‍රපංචයක් නැහැ. එයාට චතුරාර්ය සත්‍යයයි පැහැදිලි. අතීතයේදී දුක දන්නව දුක ඇති උනේ මෙහෙමයි කියලා දන්නවා. වර්තමානයේ දුක දන්නව දුක ඇති වෙන්නේ මෙහෙමයි කියලා දන්නවා. අනාගතයට දුක ඇති වෙන්නේ මෙහෙමයි කියලා දන්නවා නුවණ. කෙනෙක් කොහෙවත් ඉඳලා ආවවත් කොහාටවත් යනවවත් නෙමෙයි. එච්චර ධර්මතාවයක් ගැඹුරු නම් අර මං කියපු ටික කෙටියෙන් ගන්න. දැන් සතර මහා ධාතු රූපය මම කෙනෙක් කියලා ගත්ත කියලා සතර මහා ධාතු රූපේ සතර මහා ධාතු බව වෙනස් වෙන්නේ නැහැ නේද? එතකොට සතර මහා ධාතු රූපේ කෙනෙක් කොට ගත්තොත් තියෙන දෝෂෙ මොකද්ද? සතර මහා ධාතුව කියන්නේ ප්‍රත්‍යෙන් හටගත්තු දෙයක්. ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා. නැති වෙන දවසට මට විඳින්න වෙන්නේ මොකක්ද? අර පුද්ගල භාවය නිසා දුක. ඉතින් බව සතර මහා ධාතු රූපේ ඌ විදිහට දැකලා තිබ්බොත් සතර මහා ධාතු රූපේ සතර මහා ධාතු හැටියට දැක්කොත් මොකද වෙන්නේ? ඒ රූපේ පුද්ගලයේ කෙනෙක් කියන වැරදි දැක්ම නැති වෙනවා. පුද්ගල භාවයේ ඉපදීම නැති වෙනවා. කෙලෙසේ නැති වෙනවා. එදාට මේ සියලු දුකෙන්ම නිදහස් වීම වෙනවා. ඉතින් ඔන්න ඔය විදර්ශනා කරනවා කියනකොටත් ওই චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන විදිහටමයි මෙනෙහිකට යුත්තේ. එහෙම නැත්නම් ස්කන්ධයන්ගේ උදේ වේ බැලුවොත් මේ නුවණ තියාගෙනමයි බැලියෙ. අපි විඥාන නාම රූප නිසා විඥානය විලා විඥානය නිසා නාම රූප වෙනවා කියලා ධර්මතාවයකින් පැත්තකින් කතා කරන සිද්ධිය තුලම තියෙනවා වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති කියලා කෙලෙස් වශයෙන් මේ පුද්ගල භාවය තුලින් ලෝ මෙහි දුක නිර්මාණය වෙනවා. වෙන තැනක වෙනවා මෙන්න මෙහෙම ධර්මතාවය. විඥානේ නාම රූප නිසා විඥානය වෙලා විඥාන නිසා නාම රූප වෙනවා කියන ධර්මතාවය තුල මට දෙනවා රූපේ දැකලා අම්මා කියලා සිහි කළා, අම්මා දිහා බලනවා වගේ තැනකින් තමයි මම ඇතුළේ ඉන්නේ. එකම තහඩුවක දෙපැත්තක් යනවා වගේ මේ තියෙන. එකයි ස්කන්ධයන්ගේ ඉපදීමයි කෙලෙස් පුද්ගල භාවයේ ඉපදීමයි කියලා දෙකක් තියෙනවා. පුද්ගල භාවයේ ඉපදීම නතර කළා ජරා මරණ දුකෙන් මිදුන දවසට තමයි සෝපදේශස නිබ්බන කියන්නේ. ස්කන්ධයන්ගේ ඉපදීම නැති කළ මේ වගේ කයක් අවිඥාන කරන එක නතර කරන දවසට තමයි අනුපදිශේෂ පරිණිවන්. කෙලෙස් නැති කළාට කය අවිඥානක වෙච්ච බව නැති වෙන්නේ. මේ කය අවිඥානක වෙච්ච බව නැති වුණාට කෙලෙස් නැති කළ නැති කලේ නැති නිසායි තව කවක් කයක් අවිඥානක වෙන්නේ. තව කයක් අවිඥානක වෙන්න තියෙන කෙලෙස් ටික කලම නැති කරලා සවිඥානික මේ කය පරිහරණය කරනවා. සියලුම අඹ ගෙඩියක් මෙතන ඇට ටික විනාශ කරලා අඹ ගහ තියනවා වගේ. ඊට පස්සේ මේ කයේ ආයුෂීවරණ කොට කලමයි මත්ත්‍ය ප්‍රතිසන්දියට යන්න තියෙන හේතුව නැති කරලා තියෙනවා. නවන් නැති සම්භවම් කියලා කියන්නේ. මේ රූපෙත් ආයුෂ තියනකන් තියනවා. ඊට පස්සේ ඒක ඉවර වුණාම පහනක් නෙවෙනවා වගේ ඉතින් නිබ්බන්ති දීරා යතයන් ප්‍රතිපදිතයි. ඉතින් ඕක තමයි තියෙන දේ. ඕක ටිකක් ටිකක් බලන්න ඕක කතා කරන්නේ අපි තව ඉස්සරහට ටිකක් කතා කරමු.
නාම රූපේ විඥානේ මෞකසකට බැසගත්තු
නාම රූපයේ විඥානය බෙස ගන්නවා කියලා එකක් නැහැ. එහෙම කොහොමද? ඒකි විඥානය නිසා නාම රූප වෙනවයි කියන ධර්මතාවයක් තියෙනවා. බීජය නිසා අංකුරයක් එනවයි කියන ධර්මතාවයක් තියෙනවා. අංකුරේකුයි බීජේකුයි දෙකක් තියෙද? දැන් මට කියන්න කොහොඹ ඇටයකු වෙනම කොහොඹ ඇටයකුත් තියෙනවා අංකුරේකුත් තියෙනවා. කොහොඹ ඇටේ වැයවිල නෙමෙයි අංකුරේ හැදිලා තියෙන පස්තික තුදව් කරගෙන. දැන් අංකුරේ කියනකොට වෙනම ඇටයක් බලන්න ඕනේ. දැන් වෙනම කොහොඹ ඇටයක් හම්බ වෙනවද? කොහොඹ ඇටේ අඹ ඇටේ කියන එක වැය වෙලාමයි අඹ ඇටේ කියන කොහොඹ ඇටේ කියන එක වැය වුණා වෙලාමයි වැය වුණා අංකුරේ කියන එක එන්න. කොහොඹ ඇටේයි බාහිර සතර මහා ධාතු රූපයයි දෙකම උදව් කරගෙන අංකුරේ ඇවිල්ලා. දැන් වෙනම කොහොඹ ඇටයක් දකින්න එපා අංකුරේ කියනකොට මේකේ තියෙන්නේ මේ ගති දෙක. ඒ වගේ විඥාන පත්‍ය නාම රූපං කියනකොට සිතයි සතර මහා ධාතු රූපේ දෙකේම ගති ටික එකතු කළා නාම රූප කියන මිදක දැන් වෙනම විඥානයකුයි නාම රූපයි දෙකක් දකින්න එපා. ඒ කන බොන ආහාර පාන ගණ්ඩ රූප කලාප වැඩෙනවා මේ.
එතකොට විඥානේ
සම්බන්ධ වෙනවා. එකම සිත ඒ කය ඇසුරු කරගෙන ඒකයි මං කිව්වේ හිතේ තියෙන ගති ටික හිත නිරුද්ධ වෙන්නේ නැහැ. කර්මානුරූපෝ ඒක අරමුණක් කියන භවංග සිත කියලා කියන්නේ අරමුණක් සිහි කරනවා නිරුද්ධ වෙනවා. තව එකක් සිහි කරනවා නිරුද්ධ වෙනවා. තව එකක් සිහි කරනවා නිරුද්ධ වෙනවා. මේ වගේ ක්‍රියාදාමයක් සිත. හැබැයි ඒ කොයි හිතක් ගත්තත් එක මට්ටමක ගතියක් තියෙනවා. හැම හිතකම එකම මට්ටමක තියෙනවා. ඒ සිතේ තියෙන ගතිය බලාගෙන තමයි කන බොන ආහාරයෙන් ගෙන රූප කලාප අඩු වෙන්නේ. එතකොට කියනවා නාම රූප දෙක වර්ධනය වෙනවා. මනායතනේ කියන්නේ මොකද්ද? ඔය සිතටම තමයි. දැන් ඒ සිතේ තියෙන නාම රූප කියලා කියනකොටම විඥානයේ ඒ සිතේ ඇති වෙන නාම ධර්ම ටික තියෙන්නේ රූපේ බලාගෙන. රූපේ තියෙන නාම ධර්ම ටිකට අනුව රාශිය. විඥානික කෘත්‍යයක් දකින්න එපා. එතන තියෙන මන ආයතනේ සක්‍රිය වෙලා තියෙන නාම ධර්ම ටික උපත් ගන්න. මන ආයතනයක් තියෙයි. ඒ මන ආයතනේ ద్వාර විමුක්තයි. ద్వාර එකකටවත් අයිති නැහැ. චක්කු සෝත ගාන ජීව කාය මන කියන ద్వාර එකකටවත් අයිති නැහැ. ආයතනයක් හැදෙන. ඒකට කියනවා භවාංගයි. ඒ සිතෙන් වෙන මුකුත් කරන්නේ. ඒ සිතේ එක කෘත්‍යයක් විතරයි කරන්නේ. නාම ධර්ම හදනවා කියන එක විතරයි. නාම ධර්ම කුමකටද රූපයට පත් වෙන්නේ? රූපය කුමකටද නාම ධර්මයට පත් වෙන්නේ? මේ විඥානයේ කෘත්‍ය හැම වෙලෙම නාම රූප දෙක පවත් වෙනවා කියන එක. ඒ කියන්නේ නාම ධර්ම හදනම කන බුන ආහාර පාන නාම ධර්ම වලට අනුරූපව තමයි අඩුවේ. ඊට පස්සේ රූපයේ හැඩය බලාගෙන තමයි ආපහු මේ නාම රූප දෙකේ හැඩය බලාගෙන තමයි සිත උපදින්නේ. ওই විදිහ එකම සිද්ධියක්. දැනට ඒක තේරෙන්නේ නැත්නම් පුතේ ඒක ප්‍රශ්නේ නෙමෙයි. ඉස්තල පෙනෙන රූපේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕක. දැන් ඇස් ඉදිරි පිටට පැමිණෙන මේ රූපය සැබවින්ම අනාත්මයි හොඳටම පෙනෙනවා. කන බොන ආහාර ප්‍රාණයේ තත්ත්වෙන් හටගන්න අනාත්ම මේ ශරීරයෙන් එළියට වැටෙන කැලලක් දිහා බලන්න. ඔක්කොම සත්ත්ව පුද්ගල භාවයෙන් තොර අනාත්ම තේවා. ඒත් මේ ශරීරයේ තියෙන දේවලුත් එහෙම. ඒ රූප ටික පොඩ්ඩක් මෙනෙහි කරලා බලා ගන්න මේ රූප ටිකේ තියෙන පුද්ගල භාවය කියවා ගන්න.